භාති භායති ඒ විදිහටත් තියෙනවා. නහාති නහායති කියලා තියෙනවා. ඔය දෙවිදියටම පද හැදෙනවා කියලා පෙන්වලා තියෙනවා. මේක ඉතින් කියවන්නම තව මේකටම සමානයි. නහා යති කියන එකත් ඊට සමානයි. ඩොට් එක වලින් හතරක් හැදෙනවා. ඒ ඔය පද හතර මේක සමාන අර්ථේ. නහාති නහායති ඒ දෙකත් එකයි. නහාති නහායති කිව්වත් ඒක සමානයි. ඔකේ බහුවචනේ නහා යන්ති.
ආ ඔය
හතරම ඒක වචනයි.
හතරම සමානයි.
සමානයි. ඒත් මේකේ තියන ආයන්නක් නැතුව එදි හැදිලා තිනවා මේකේ ආයන්නක්
කියලා. මේ නය නය නාපේ
නාපේ එහෙම හඳුන්නේ කන්නේ වෙයි මේක නානවට කියන්නේ.
ඒක
දැන් ඒක නහාපේති කියලා කියන්නේ.
ආයතන අය කියන එක
නෑ. නෑ. ආ. නහාපේති නහාපයති.
නහාපේති එහෙම වෙලෙසන්ස. නහාපේති.
ඔව්. ඒකත්. හරි නේද?
නානවට මේක
දැන් නම් temp පහසු වෙනවා කියලා තියෙනවා නේද?
සිතයි මනසයි දෙකක්ද ගන්න? දෙක කියන්නේ මනස කියන්නේ
දෙක
එකක්ද?
ඉතින් හිතට ඉතින් කියන නම් ගොඩක් තියෙනවා පාලි භාෂාවෙන්. මන මන ආයතන චිත්ත හදය පණ්ඩර විදිහ නම් ගොඩක් තියෙනවා. ධම්මසංගණී සමාන වචන ගොඩක් තියෙනවා.
11.
ඔව් ගොඩක් තියෙනවා. ඊට අමතරව තව ඊදෙන තැන් තියෙන පුළුවන්. ඊට අමතරව කියපු වචන
ඒ විඥානීය වෙනස් නේ.
අපි ඊට පස්සේ විතර කතා කරමු. ඊපස්සේ අපව හර තියෙනවා ආගච්ඡිස්සති කියන විදිහේ පද ඊදෙනවද කියලා. ආගච්ඡිස්සති කියන එක ඒක ඇත්තරම දැන් දෙක විතරක් යෙදිලා අහුවෙලා තියෙනවා. ආගමිස්සති කියන පදේ තමයි යෙදෙන්නේ. බහුල වේදෙක තියෙන ආගමිස්සති ආගච්ඡිස්සති කියලා පදයක් තියෙනවා නේම නෙවි. බොහොම අඩුවෙන් යෙදිලා තියෙනවා. දැන් දෙක ඊට පස්සේ ආපහු පේසිස්සති පේසිස්සති ඒ වගේ පදවල දෙවිදීම පද යෙදිලා තියෙනවා. ඒකෙත් පේසිස්සති කියන පද තමයි බහුලව තියෙන්නේ. පේසිස්සති කියන එකට වඩා ඒ විදිහටම ඉතින් කසාපිස්සති ඒ වගේ තැන් වල දැන් වෙන කෙනෙක් ලවා කරවද්දි කසති කියලා කියන්නේ සීසා වෙන කෙනෙක් ලවා කරවදී ඔකේ දැන් වෘදියක් තියෙනම කාසාපේති හරි එහෙම එන්න ඕන නැහැ. එහෙම පදේ දිලා නැහැ. ඒ මුල් පදේ වෘදි වෙන්නේ නැතුව කසාපේති. ඒ විදිහට තමයි තියෙන්නේ අනේ වෙන කෙනෙක් ලවා කරවද්දී. ඒකත් ඉතින් විශේෂ තැන්. වෘදියක් වෙන්නේ නැහැ එතන. අර හල් නයන්නේ වැඩක් වෙන්නේ නැහැ. මූර්ත ජහල් නයන නිකම්ම ලොප් වෙලා යනවා. වෘදිය වෙන්නේ නැතුව කයන්න කායන්න වෙන්නේ නැහැ ඒ තැන්වල. පැහැදිලිනේ. දැන් පචාපේති කියදි පචති කියන පදේ පාචාපේති පාචේති ඒ විදිහට වෘද්ධි වුණානේ. එහෙම වෙන්නේ නැහැ. ඒකත් මතක තියාගන්න. මේ සමහර ක්‍රියාපදවලදී ඒ වෘද්ධිය වෙන්නේ නැහැ කියලා ව්‍යාකරණ පොත්වලම කියනවා. ඊට පස්සේ ආපහු අපිට ඔය ගැටලුවක් ආවේ සිංහල භාෂාවේ ක්‍රියාපද යෙදීම ගැන ගැටලුවක් ආවන්නේ නේද? දැන් යන්නෝය කියනවා යන්නාහ කියනවා නේද? එතකොට ඒවා කොහොමද යෙදෙන්නේ කියලා ඒක ගැන අපි ඊළඟ දවසේ මම සටහන මන් දාගෙන ආවා. දැන් මේක මෙයා කරන්න දෙලා යනවා. ඒ නිසා අපි ඊළඟ දවසේ කතා කරමු. මතක තියාගන්න තියෙන්නේ දැන් ඒකේ දෙවිදියක මත ටිකක් තියෙනවා. එක මතයක් තමයි දැන් මේ යන්නේ කියලා කියන පදේ ක්‍රියාපදයක් අනාගතයේ යෙදෙන කියන එක. ඒ වුණාට දැන් ව්‍යාකරණ පොත්තරේ කියන අලුතෙන් කියන මතය තමයි යන්නේ කියන එක ක්‍රියාපදයක් නෙවෙයි, ඒක කිතක පදයක්. යන්නේ කියන කිතකෙන් හැදුණු කිතක පදයක්. ඒක වර්ණගෙනවා ස්ත්‍රීලිංග පුල්ලිංග ආදී අනු. හැබැයි ශුද්ධ ක්‍රියාපදේ වර්ණගෙන්නේ නැහැ. ශුද්ධ ක්‍රියාපදයේ සිංහලයේ තියෙන්නේ අතීත කාලය සහ අනතීත කාලය කියන කාල දෙකයි. එතකොට අනාගත කාලය කියලා ක්‍රියාපදයක් නැහැ සිංහලයේ. ඒ නිසා අතීත කාලයේ විදියට අපි කියනවා බලනවා කියන ක්‍රියාපදේ ගත්තොත් බැලීය බැලූහ කියලා කිව්වොත් ඒවා අතීත ක්‍රියාපද. වර්තමාන ක්‍රියාපදේ බලමි අපි බලයි බලති ඒ විදියට. ඒතර කිතක පදේ වර්තමාන කාලයේදී බලන්නේය. ඒක හැබැයි ස්ත්‍රීලිංගයේදී බලන්නේය කියලා වර්ණනය වෙනවා. බලන්නේය කියන පුල්ලිංගයේදී බලන්නේය වර්තමාන කාල කිතක පදේ. බහුවචනයේදී ස්ත්‍රීලිංග පුල්ලිංග ભેදයක් නැතුව බලන්නෝය බලන්නාහ කියලා වර්ණනය වෙනවා බහුවචනයේ. එතකොට කිතකය වර්තමාන කාලයේදී මධ්‍යම පුරුෂයේදී බලන්නේහි බලන්නේහු උත්තම පුරුෂයේ බලන්නේනි බලන්නේමු කියලා වර්ණනගෙන. ක්‍රියාපදයේ තින් වෙනසක් නැහැ අර කලින් ක්‍රමයටම බලහි බලපු බලමි බලමු කියලා වර්ණනගෙන. ඉතින් ඒව අපි ඊළඟ දවසේ මම එක සටහනක් දෙන්න. මතක තියාගන්න තියෙන්නේ දැන් ඒ කරන විස්තරය යනවා. කිතක පද තමයි වර නැගෙන්නේ ශ්‍රී ලිංගාදී පාලි භාෂාවේ වගේම ක්‍රියාපදයෙන් කොහොමද වර නැගෙන්නේ කියන්නේ පාලියේදීත් සිංහලයේදීත් උතර ක්‍රියාපදේ වර නැගෙන්නේ නැහැ කියන එකයි අරුතෙන් ඒ කර කියන විස්තරය යනවා. මතක තියාගන්න තියෙන්නේ. ඊට පස්සේ අන්තරා අන්තරේ කියන පද වල යෙදීම ගැන අපි කතා කරන්නේ නේ. එතකොට මේ අන්තරේ කියන පදය බොහෝ විට යෙදෙන්නේ චට්ටි පදයක් එක්ක. උපින්නම් අන්තරේ ධාතුනම් අන්තරේ ඒ විදිහේ යෙදීම් අපිට දේශනාවේ අහුවෙනවා. ඒ වගේම ඇතැම් තැනක සප්තමී පදේකුත් එක්ක යෙදුණු අවස්ථා අහුණා. මේක හොයලා බලලා තියෙන තින් තෙන් ගන්නවක එකක් දෙතිලා තියෙනවා. ඒ තස්මින් අන්තරේ මේ අතර කියන එකයි තේරුම. ඒ තස්මින් අන්තරේ මේ විදිහේ සිදුවීමක් වුණා හරි මෙහෙම දෙයක් තිබුණා හරි එහෙම කියද්දි එතකොට ඒ තස්මින් කියන සප්තමී පදේ එක්කත් අන්තරේ කියන පදේ යෙදිලා තියෙනවා. උභින්නම් අන්තරේ උභින්නම් නගරාණං අන්තරේ හරි ඒ වගේ දේ කර නගර දෙක අතර ඒවත් උභින්නම් අන්තරේ කියලා විතරයි දේශනාවේ අහුවෙලා තියෙන්නේ. ඒක අපි තුන් නගර දෙකක් අතර කියලා කියනවා නම් උභින්නම් නගරාණං අන්තරේ එහෙමයි කියන්නේ. අපහු දැන් බියවීම අර්ථයේදී අපි අපිට හුරුව තියෙන්නේ පංචමී පදයක්මනේ. ඒක ගැන කවුරු හරි අහුවා මරණම් භායාමි කියලා යෙදෙන්න බැරිද? එහෙමත් යෙදුණු තැන් තියෙනවා. ဒုတိယවකුත් කලාතුරකින් යෙදුණු තැන් තියෙනවා. ඒතර මරණම් හා භායති විතරක් නෙවෙයි මරණම් භායති කියලා යෙදුණු තැන් ජාතක අටුවාවේ මරණ භීරුකෝ මරණම් භායති ඒ විදිහ යෙදුණු තැනක් එහෙම තියෙනවා. ඊට පස්සේ සංයුත්ත නිකායේ නතං භායාමි ආවුසෝ එවෙත්නි ඒයට මම බිය නොවෙමි කියන එක. ඒ වගේ දීමත් කලාතුරකින් තියෙනවා. ඒකට ඒකත්
මතක තියෙනවා. දෙවියන් දෙය කියන්නේ බිය වීම එනවා.
ද්විතීයයෙන් වෙනොත් යමකට බිය වෙනවා දීපදේ ඇතැම් විට කලාතුරකින් ද්විතීයයෙන් තියෙන්න පුළුවන් කියලා මතක තියාගන්න. ඒ බහුල ප්‍රයෝගය නෙවෙයි. ඉතින් බහුල වේ දීම තමයි පංචමී යෙදීම කියලා මතක තියාගන්න. චට්ටි ඒ තස්මින් අන්තරි මේ අදර මේ අතර කියන එක ඒක යම් සිදුවීමක් වගේ වෙද්දි මේ අතර කියපු තැන ඒ වගේ තැන් තමයි තිබුණේ වෙන නාමපදයක් එක්ක වෙන යෙදුම් තැනක් නම් තිබුණෙම නැහැ අහුණෙම නැහැ ඒ තස්මින් අන්තරේ කියන එක යෙදුවා තිබුණා අපහු දැන් සක්කෝති කියන ක්‍රියාපදයේ ගැන එදා ඇහුවා ඒකෙදි සක්කෝති කියන ක්‍රියාපදයේ යෙදුණු හැම තැනකම ඒ කියන්නේ මට අහුණ හැම තැනකදීම තිබුණේ තුන් ප්‍රත්‍යයකින් පස්සේ තුන් ප්‍රත්‍යයකින් පස්සේ තමයි සක්කෝති කියන ක්‍රියාපදයේ යෙදිලා තියෙන්නේ කොහොමද පුරිසෝ අරයෝ ජේතුං සක්කෝති පුරුෂයා සතුරන්ව දිනීමට හැකි වෙයි. ඒ වගේම සා ඒව කිර තං ගන්හිතුං සක්කෝති. ඒ විතර ධම්මපද අටුවා ඉදී යෙදීම් ටිකක් තියෙනවා. ඇයම එය ගැනීමට හැකි වෙයි. ඒ විදිහේ යෙදීම. එතකොට තුම් ප්‍රත්‍යයකුත් එක්කම තමයි මේ ක්‍රියාපදයේ යෙදিলা තියෙන ඒවත් මතක තියාගන්න. අපහු කීලති කීලේති කියලා ක්‍රියාපද දෙක කෝකද හරි කියලා හාර තිබුණා. ඒකෙත් දෙවිදියේම පද තියෙනවා. කීලති කියන පදේ තමයි බහුලව යෙදিলা තියෙන්නේ. කීලේති කියන එකත් යෙදিলা තියෙනවා. ඒකට පූජේතුම් පූජිතුම් කියන එක ගැන හාර තිබුණා. ඒකෙත් දෙවිදියේම පද තියෙනවා. ඉතින් පූජේතුම් පදේ තමයි තියෙන්නේ වැඩිපුර පූජිතුම් කියන එක බොහෝම අඩුවෙන් තමයි තිබුණේ.
මේ
සංසේ කාර්තේ ඒක කියන්නේ. එතකන් අපි බලාගෙන යමු නේද මේක ඊට පස්සේ කාය කියන පදය සත්තමී ඒක වචනයේ යෙදෙනවද කියලා අපිට පොඩි ගැටලුවක් ආවන් සත්තමී ඒක වචනේ අතරම අපිට දැන්ට යෙදිලා තියෙන පදවලට අමතරව ගොඩක් පද තියෙනවා අපි ඒ ඔක්කොම ලියාගන්න හිම අවශ්‍ය නැහැ දැන් නිකමට මතක තියාගන්න නාය තාය අස්සං නස්සං තිස්සං තස්සං නායං තායං ඔන්න ඔය කියන පද ඔක්කොම සත්තමී ඒක වචනේ
තායං
කියන පද ටික යෙදෙනවා
කායං
තායං එතකොට තාය පදෙත් තියෙනවා නාය කියලා පදේකුත් සත්තමී ඒක වචනේ තිබිලා තියෙනවා අපේ දැනට අපි ගාව තියෙන වර්ණගිරි පොත්වල නැහැ ඒකයි අපිට ගැටලුව ආවේ තාය කියන පදේ යෙදিলা තියෙනවා තාය කියලා පදයක් නැහැ වර්ණගිරි පොත බලන්නකෝ
වර්ණාම
වෙලක තෝ ශබ්දයේ ශ්‍රී ලිංගයේ සත්තමී ඒක වචනේ තාය පදේ දීලා නැහැ ඒක එනවද කියලා අපිට දවසක් ගැටලුවක් ඇති වුණා. ඒකට උත්තරේ කිව්වේ දැන් ඒක එනවා.
ඒක
නම් කොහොමද දන්නේ? බලන්න පොඩ්ඩක්.
මේක නායය
කියන නායය. නෑ සත්තමී ඒක වචන. තාය කියන පදේ බලන්න. අපහු එතකොට මේ පාරමී කියන පදේ අපිට ගැටලුව ආවේ පාරමින් පත්තෝ හරි ඒ වගේ මක් හෝ පාරමින් ගන්තා හරි මම ඒ වගේ වාක්‍යයක් කිව්වා ඊට පස්සේ මේකේ මේ කෙලවරට පැමිණි කියන අර්ථය ඒක ඊට පස්සේ මම බැලුවා මේ පාරමින් කියන තැන පාරං කියන අර්ථයක් තියෙනවා කියලා තියෙන උදාහරණයක් පඤ්ඤාය පාරමින් ඉති පඤ්ඤාය පාරං කියන එකයි තේරුම කියලා කියනවා පඤ්ඤාය පාරමී පත්තෝ ඉති ශාවක පාරමී ඥානස්ස මත්තකම් පත්තෝ ඔය විදිහට ඒ වගේ නිරුක්ති දීලා තියෙනවා. එතකොට මේ පාරමීන් පත්ත කියන තැන්වල පාරමී කියන පදයෙන් කෙලවරට කියන අර්ථයක් තියෙනවා. පාරං කියන අර්ථය. අපෝ තිට්ටිස්සාමි කියලා පදයක් හැදෙන්න පුළුවන්ද කියලා අපි කතා වුණානේ නේද? එතකොට එහෙම තැනුත් කීපයක් තිබිලා තියෙනවා. දැන් කීපයක් තියෙනවා. හැබැයි ටස්සාමි කියන පදේ තමයි යෙදෙන්නේ. බහුලව තියෙන ටස්සාමි.
ආ.
ඔව් ටස්සාමි.
ඒකෙන් තමයි
අනාගත කාලේ. අපහෝ මේ පාරං කියන පදයත් එක්ක මොන විදියෙ විභක්ති පදයක්ද යෙදෙන්නේ කියලා ගැටලුවක් ඇති වුණා. ඒකෙදි බහුලවම යෙදিলা තියෙන චට්ටි පදයක්. ගොඩක් තැන්වල තියෙනවා පාරං සමුද්දස්සපි යස්ස පාරං අපාරං වා ওই විදියේ ජරා මරණස්ස පාරං මච්චු දෙයියස්ස පාරං ওই විදියේ ගොඩක් තැන් තියෙන්නේ චට්ටි පදත් එක්කයි. ඒ නිසා යමකගේ කෙලවරට යනවා කියලා අපි කියනවා නම් යමකගේ එතරට යනවා කියලා අපි කියනවා නම් චට්ටි පදයක් එක්කයි කියන්නේ. ගඟෙන් එතරට යනවා කියලා අපි කියනවා නම් ගඟේ එතරට යනවා කියලා තමයි බුද්ධ දේශනාවේ යෙදিলা තියෙන්නේ. නදියා පාරං ගන්ත්වා ගඟේ එතරට ගොස් කියලයි අපි මේ තැන්වල තියන්නේ. සමුද්දස්ස පාරං ගන්ත්වා එහෙමයි බහුලව යෙදিলা
තියෙන්නේ.
චට්ටි ඒ යමකගේ එතරටද යන්නේ ඒ පදේ චට්ටියෙන් තියලා
තියෙනවා.
ඒ අර්ථයෙන් තමයි යෙදিলা
තියෙන්නේ.
ඔව් නදියා පාරං. ඔව්. අපව අගමි ආගමි ආගච්චි ඔය වගේ පද ගැන කොහොමද යෙදෙන්නේ කියලා ඒකෙත් ඒ සමාන අර්ථයේ අගමි ඔව් අගමි අගච්චි ඒ දෙවිදීම පද යෙදিলা තියෙනවා. ආගච්ඡති කියන ක්‍රියාපදෙන් ආගමි ආගච්චි ඒ විදිහේ පද දෙවිදීම පද යෙදෙනවා දේශනාවේ තියෙනවා.
අවසරයි සර්. තවත් එක උදාහරණයක් වුණේ නදියා පාරං ගන්ත්‍රා කියන එකට වගේ. නදියා කියන ඡට්ටියත් කියද?
ඔව්.
තවත් එකක් උදාහරණයක් තියෙනවා.
සමුද්දස්ස පාරං ගන්ත්‍රා. අපහු මා රිත්වා කියලා පද එහෙමත් යෙදෙන්න පුළුවන්ද කියලා. එහෙම යෙදෙන්නේ නැහැ. යෙදෙන්නෙම නැහැ. මා රිත්වා කියලාමයි යෙදෙන්නේ පූර්ව ක්‍රියාව. මා රිත්වා දෙකම යෙදෙනවද කියලා කිව්වොත් ඒකේ මා රිත්වා මා දෙවිලි මතක් කළේ මා රිත්වා කියන එක තමයි මට පුරු. මා රිත්වා කියන පදේ නම් යෙදිලාම නැහැ. බැලුවා මා රිත්වා විතරයි යෙදෙන්නේ. හරි. එitik taman kiyanti apahu ara dala kiyana padayita apita ketruwak kinge data kiyana padaye api katha gattine inda yathage dala daragena kiyati boho vita yedila tiyenne danta kiyana padaye data padaye yedila tiyena data padaye dala kiyana arthaye tiyena e unata den chaddanta jathaka wala di hema tiyenne kohomada yamaka dantehi me attu අන්නේ විදියට දල යුවල යුගලයකින් මට ප්‍රයෝජන ඇත. අන්නේ විදිය තමයි කියලා තියෙන්නේ. ඒක දන්තපදේ තමයි බහුලව යෙදিলা තියෙන්නේ. හරි. එහෙනම් කට්ටිය එනකන් අපි කලින් ඒවා කතා කරේ. එහෙනම් අපි පටන් ගමු නේද? ඒ තියුණු කියන අර්ථය. තිකින කියන්නේ නම් තියුණු කියන අර්ථය. දන්ත දාඨා දෙක තමයි යෙදিলা තියෙන්නේ. දැන් ඇද්දල වගේ එකට අර ජාතක පොත්තර එහෙම යෙදিলা තියෙන්නේ දන්තපදී. හරි. අපිට එහෙමනම් බහුබීහි සමාසයේ තියෙන්නේ නේද කතා කරගන්න. ඉක්මනට අපි මේ ටික කලින් දවසේ කෙටියෙන් කියපු නිසා මේක ගැටලු තියෙනවා අපි අහන්න අවස්ථාවක් දෙනවා. මේ ටික අපි කියාගෙන යනවා එහෙනම්. මතක තියාගන්න දැන් මේ පොතේ තියෙන සංකීර්ණ කොටස් වලින් ටිකක් අමාරු කොටසක් තමයි මේ බහුබීහි සමාසයයි අබ්බේහි භාව සමාසයයි. ওই දෙක හොඳටම තේරුම් ගන්න ඕන තැන් දෙකක්. අතරම එතනින් එහා තියෙන තද්දිත පාඩම් එහෙමත් එච්චරම අමාරු නෑ. මේ දෙකේ ඊට වඩා ටිකක් තේරුම් ගන්න කරුණු තියෙනවා වේදපුර. ඒ නිසා අවධානයෙන් අහගෙන ඉඳලා තේරුම් ගන්න. මොකද බහුලව යෙදෙන සමාස දෙකක්. ඒ නිසා මේකේ අර්ථය අපිට අල්ලගන්න ටිකක් අමාරු වෙයි එකවරම. ඒ නිසා ටිකක් අවධානයෙන් ඉඳලා ඒ ටික බලාගෙන යමු. මේක අර හරි. මේක මතක තියාගන්න තියෙන්නේ දැන් බහුබ්බීහි සමාසයේදී කියවෙන ප්‍රධාන දේ තමයි ඒකේ වෙනස තමයි. අපි කලින් කතා කරපු සමාසවලදී නම් සමාසුණු පද දෙකේ අර්ථයෙන් අපිට අල්ලා ගන්න පුළුවන් මේ කියවෙන්නේ මොකක්ද කියන එක. හැබැයි මේ බහුබ්බීහි සමාසයේදී අපිට ඊට වඩා ටිකක් සැලකිලිමත් වෙන්න වෙනවා. ඒ එකතු වෙන පද දෙකේ අර්ථයම නෙවෙයි ඒකෙන් කියවෙන පදේ. ඒක තමයි ගැටලුව. ඒ තැනක සමහර විටක ඒ එකතු වෙන පද දෙකේ අයිතිකාරී ගැන කියවෙන්නේ. ඔන්න ওই විදිහේ යෙදීම් ටිකක් තියෙන්නේ. ඒ නිසා අපි එහෙම නැත්නම් ඒ පද දෙකට සම්බන්ධ ස්ථානයක් ගැන කියවෙන්නේ. ඒ විදිහේ විනස්සාර්ථයක් තමයි යෙදෙන්නේ බහුබිහි සමාසයේදී. හැබැයි ඒ පද දෙකේ සම්බන්ධයක් තියෙනවා. ඒ වුණාට ඒ දෙකේ ශුද්ධාර්ථයම ගත්තොත් එහෙම වර්ධිනවා. ඒ නිසා අපි හොඳට ඒක මතක තියාගන්න
ඕනේ.
දැන්
දැන් මේ
ඒකේ ඊට අදා අපි මම කියන්න එක. ඊට පස්සේ ඒකට ගැලප එක යොදන්න පුළුවන් ඒ විදියට. දේශනාවේ හැටියට ගලපලා අපි මාරුණොත් ඒ අදාළ ලිංගයෙන් තියන්න ඕන. මම ඒක කියන්න දැන් ඊළඟට කියන්න හිටියේ ඒක. හරි. මේකෙදි ඊට පස්සේ මම මේ සටහනකුත් දාලා තියෙනවා. මේකෙදි මේ සැකසෙන සමාස පදයේ ලිංගය අපි තියන්නේ කොහොමද? ඒක බලපාන්නේ සමාසයෙන් උක්ත වෙන පදේ කියලා අපි කියනවා. ඒකෙන් කියවෙන පදයක් තියෙනවනේ යම් අර්ථයක්. අන්න ඒ කියවෙන පදය එහෙම නැත්නම් ඒ කියවෙන අර්ථය අනුව තමයි ලිංගය තීරණය වෙන්නේ. උදාහරණයක් විදියට අපි පළවෙනි උදාහරණයම ගමුකෝ. එතකොට තව ඉතිරිත් වෙනවනේ නේද? ආගතා සමනා යං සෝ කියලාද මෙතන සෝ කියලා පදයක් දැම්මනේ. ඒ සෝ කියලා දැම්මේ ඇයි? ඒකෙන් කියවෙන්නේ විහාරයක් ගැනයි. විහාර පදේ පුල්ලිංග නිසා සෝ කියලා මෙතන දාලා තියෙන්නේ. පැහැදිලි නේද? එතකොට මේ යං කියලා දැම්මේ මේ පැමිණියා වූ ශ්‍රමණයෝ යම් තැනකටද. මේක ဒုတိယව වහංගවන්න තමයි මේ යං කියන පදේ දැම්මේ. ඒ නිසා තමයි කිව්වේ මේ මුලින්ම තියෙන ඒකේ මෙතන දීලා තියනවාද? ဒုတိය බහුබිහි සමාස කියලා.
තියෙනවා.
කර්මාර්ථේ කියලානේ. එතකොට ඒක පටන් ගන්න මේ මුල් එකත් කර්මාර්ථේ එහෙම නැත්නම් ဒုတိය විභක්තියේ යෙදෙන බහුබිහි සමාස තමයි මේ මුලින්ම කියන එක. ඒ නිසා තමයි යං කියලා ဒုတိය පදයක් තියෙන්නේ. පැහැදිලි නේද? දැන් ය ශබ්දයය ဒုတိයට ආපුවම යං කියලා නිවර්ණගින්නේ. එතකොට එකකින් අදහස් වෙන්නේ යම් තැනකට කියන එකයි. එතකොට යම් තැනකට පැමිණෙනවා නම් අපි ඒක ဒုတိය වෙන්නේ තියන්නේ මතක ඇති. ඒ නිසා තමයි මේකේ අපි අර්ථ කියන්නේ ආගතා සමනා යං සෝ ආගත සමනෝ. පැමිණියා වූ ශ්‍රමණයෝ යම් තැනකටද ඒ තැන සෝ කියන එකේ අර්ථය එය ආගත සමනෝ ආගත ශ්‍රමණ නම් වෙයි. එතකොට ඒක අපි මේ සෝ කියන කෑල්ල ඇත්තටම තිබ්බේ සෝ කියන කෑල්ල මේ පදයට ලොකු සම්බන්ධයක් නැහැ. සෝ කියන එක තිබ්බේ මේක පුල්ලිංග පදයක්. එය කියන අර්ථය කියන්නේ. ඇත්තටම මේකෙදි මේ පදේ හදන්න සමාස පදේ හදන්න අවශ්‍ය වෙන්නේ ආගතා සමනා යං කියන කොටස විතරයි. අපි මේ සම්පූර්ණ විග්‍රහ වාක්‍ය කියලා තමයි ඒ වුණාට ඉතින් හදන්න ගන්නේ. එතකොට මේ ආගත සමන කියන පද දෙක තමයි එකතු වෙන්නේ අපි ඒක ඉතරසේ හදන හැටි කෙටියෙන් ඉක්මනට බලමු නේද.
ඒක
තියෙන්නේ
ලියන්න
එතකොට මේක මතක තියාගන්න ආගතා සමනා යම් පැමිණියා වූ ශ්‍රමණයෝ යම් තැනකටද ඒ තැන කියලයි අපි වාක්‍ය ලියාගන්නේ ඊට පස්සේ මේකේ අනවශ්‍ය පද අයින් කරනවා අනවශ්‍ය පද විදිහට ඇත්තටම යම් කියන පදේ ඒ වගේ මේකේ ඒකෙන් කියවෙන පදේ පෙන්වන්න සෝ කියන එක දාගත්තා නම් ඒකත් අපි අයින් කරනවා ඊට පස්සේ ආගතා සමනා කියන දෙක විතරයි හැදෙන පද හැදෙන්න ඉතිරි වෙන්නේ. ඒ දෙකේ විභක්ති අයින් කරනවා. එතකොට ඉතිරි වෙන්නේ ආගත් සමන් කියලානේ. ඊට පස්සේ අපි යෝක වෙනම ප්‍රකෘති කරනවා කියලා කියන්නේ. ඒ කියන්නේ විභක්ති අයින් කරලා නැවත තිබුණු தත්වෙටමපත් කරනවා. එතකොට ආගත සමන කියන පද දෙක ඉතිරි වෙනවා. මේ දෙක එකතු කරපුවම දැන් ආගත සමන කියලානේ තියෙන්නේ. හරි වෙලේ දැන් අර අරිචිත්තස්මයි වූ ප්‍රශ්නේ ඊට පස්සේ දැන් මේකට තියෙන ලිංගය මොකද්ද ආගත සමන කියලා කියවෙන්නේ පුල් ඒකෙන් කියවෙන පදේ පුල්ලිංග පදයක් නම් ආගත සමනෝ කියලා අපි කියනවා පැහැදිලිද ඒක ශ්‍රීලිංග පදයක් නම් අපි ආගත සමනා කියලා කියනවා තේරුණාද නපුංසකනේ සමනං කියලා අපි එහෙමයි පැහැදිලිද
ඒකෝචන බහුවචන
අපි සාමාන්‍යයෙන් මුලින් කොහමද ඒක වචනින්නේ තියන්නේ වචනය? ඒක වර්ණා ගන්න පුළුවන් දැන් ඊට පස්සේ මේක සාමාන්‍ය නාම පදයක් විදිහට අපහු වර්ණගෙනවා. ආගත සමනෝ ආගත සමනා ආගත සමනං ආගත සමනී මේ විදිහට වර්ණගෙනවා.
ඒ විග්‍රහ දෙවෙනි කරන්නේ අර දෙවෙනි පදේ
නේද? දෙවෙනි පදේ කියන්නේ මේ මතක තියාගන්න තියෙන දැන් ඕකෙන් කියවෙන්නේ මොකක් ගැනද? ආගත සමනකින් කියවෙන්නේ මොකද්ද කියන පදේ යනවායි ලිංගේ තීරණය වෙන්නේ. ඒකයි මම අර කියවෙන්නේ පුල්ලිංග පදයන් නිසා. මේ යටින් ලියලා තියෙන්නේ. කියවෙන්නේ විහාරය කියන පුල්ලිංග පදයක් නේ. ඇදෙන පදෙන් කියවෙන්නේ විහාරය කියන පුල්ලිංග පදයක් නම්. එතකොට මේකත් අපි තියන්නේ සමනෝ කියලා පුල්ලිංගේ. ඔව් අපි ඊළඟ එක කියද්දී ඔබ පැහැදිලි වෙනවා. ඊළඟ උදාහරණේ එතකොට ඔක්කොම කියන්න ඕනේ ඒ දෙක කියලා මම නවත්තනවා ඒ විස්තරේ. එතකොට ඇතිනේ නේද? ඉත්‍රිවත් ඒ අනුසාරයෙන් දැනගන්න පුළුවන්. එතකොට ඊළඟට ওই විදිහේම පදයක් තියෙනවා. ආරූල් හා වානිජා යං සා ආරූල් හ වානිජා කියලා. ඒකට අපි විස්තරය දෙන්නේ නැගුණා වූ වෙලෙන්දෝ යම් තැනකටද ඇය ආරූල් වානිජා නම් වී. ඉතින් නැවට කියන්නේ. දැන් ඕක වෙලෙන්දෝ නැගුණු වෙන කරත්තයක් තියෙනවා කියමුකෝ. නේද? ඒ වගේ තැනක නම් ඒකට මේ ආරූල වාණිජා කියලා ශ්‍රී ලිංගෙටම යන්නේ නැහැ. සකටනේ පදේ. එහෙමනම් සකටෝ කියලා පුල්ලිංගෙන් එන්නේ. ආරූලෝ ආරූල් හා වාණිජා යංසෝ ආරූල වාණිජෝ සකටෝ අන්න විදිහටයි එන්නේ. ඒ අදාළ ඒ ස්ථානෙට ගැලපෙන විදිහට අපි ලිංගය තීරණය කරගන්න ඕනේ. දැන් මෙතනදී නැවකට කියන නිසා නැව කියන පදේ පාලියේදී නාවා කියලා ශ්‍රීලිංගයි. ඒ නිසා ආරූල්හ වාණිජ කියලා හැදුණු පදේ අපි ශ්‍රීලිංගෙන් තියන්නේ. පැහැදිලිනේ. ඒ නිසා තමයි සා කියලා ඉතින් ශ්‍රීලිංග පදයක් ඇවිල්ලා තියෙන්නේ. යං ඊට පස්සේ සා කියලා නේ තියෙන්නේ. සෝ නෙවෙයි. එතන සා වුණේ ඒකෙන් කියවෙන හැදුණු සමාස පදයෙන් කියවෙන්නේ ශ්‍රීලිංග පදයක් නිසා. පැහැදිලිද? එතකොට ඒක ඊතෙන් මතක තියාගන්න ඕන. ඇයි මෙහෙම ආවේ? මේකේ තියෙන හැම පදයක් ගානෙම ඇයි මේක ආවේ කියලා අපිට අවබෝධය තියෙන්න ඕන. මේකේ යං කියලා ආවේ ඇයි? යං කියන පදේ ဒုတိယා පදයක් නිසා. දැන් ဒုတိယා බහුබීහි සමාසයක් නිසා මේ හැදෙන්නේ. ගිය තැනක්, නැගුණු තැනක් ගැනයි මේකෙන් කියවෙන්නේ. ඒ නිසා සා කියලා ශ්‍රීලිංගයට ආවේ මේකෙන් හැදෙන පදේ ශ්‍රීලිංගයේ යෙදෙන නිසා. හරියටිනේ.
කේම නැවටකින් නමක් නෙමෙයි
හරන්නේ. නැවට විශේෂණව මේ පදේ යෙදিলা තියෙනවා. එතකොට දැන් අපි අභ්‍යාස වලට ආපහුම තේරෙයි. එතකොට ඇත්තටම විශේෂණව තමයි ආරූල්හ වාණිජා මහානාව. ඒ විදිහට තියෙනවන්නේ නේද? ඉතින් ඒ තැන්වල අර පදේට විශේෂණව ගිහින් තියෙන්නේ. ඒ නිසා ශ්‍රීලිංගෙන් තමයි තියෙන්නේ. ඒ නිසා තමයි මේ විදිහට ආරූල්හ වාණිජා කියන පදේ ශ්‍රීලිංගෙන් තියලා
තියෙන්නේ. එතකොට කොහොමද මේක ඒ බහුපීයෙන් ඇනිච් එකක් කියලා කොහොමද තේරුම් කරගන්නේ?
ආගත සමනෝ කියන පදේ අපි අර්ථ කියන්නකො නිකන්. ඒ කතාව නැතුව නිකන් අපි අර්ථ කියන්න යනවා. විතර බලන්න කොහමද ඔකට අර්ථ කියන්නේ? ආගත සමනෝ කියලා විතරක් තියෙනවා. නිකන් වචනාර්ථේ විතරක් බලලා මේකට අර්ථ කියන්නකෝ.
දැමිනි සමනේ.
ඈ?
දැමිනි සමනේ
ඔය. ඒ මීන
සමනයෝ ඉන්න බෑනේ නං ඒක වචනෙන්
තියෙන්නේ. සමනයා. දැමිනි සමනයා.
ඔව්. සමනෝ විහාරෝ කියලා තියෙනවා කියමුකෝ. දැමිනි ආගත සමනෝ විහාරෝ. අපි දුඟු බිජ්ජති හරි කැඩුනා හරි මොන හරි එකක් තියෙනවා කියලා නේද? තොර කොහමද අර්ථ කියන්නේ? එහෙම ගැලපෙන්නේ නැහැ. ඒකයි හේතුව. දැන් මේකට විග්‍රහ දැන් විග්‍රහ වාක්‍ය කියන එකේ අදහස ඒකේ නිවැරදි අර්ථය ප්‍රකට කරන්න තමයි විග්‍රහ වාක්‍ය තියෙන්නේ. මේකේ අර්ථය ප්‍රකට කරන්න දැන් ඔක හොඳටම පැහැදිලි කලින් පාඩමට පොඩ්ඩක් යන්නකෝ. තප්පුරිස සමාසයේට චට්ටි තප්පුරිස සමාසයේට අපි කියනවා හත්තිනෝ පාදං. අපි හත්ති පාදං කියලා කියනවා. ඇත් කකුල කියලා. ඇත් කකුල කියන එකේ අර්ථය මොකක්ද? ඇතාගේ කකුල කියන එකයි. ඒ නිසා තමයි විග්‍රහ වාක්‍යයක් තියෙන්නේ හත්තිනෝ පාදං කියලා. ඒක තමයි විග්‍රහ වාක්‍යය. පැහැදිලි නේද? හත්තිනෝ පාදං කියන විග්‍රහ වාක්‍ය තමයි හත්ති පාදං කියලා සමාසය හැදුනයින් පස්සේ ඉන්නේ. පැහැදිලිද? ඊට කලින් ඒවත් එහෙමයි.
මේ පද කියලා දෙනවා සංසද. පද කියලා දෙනවා පාදවල. පාදෙන් පදං කියලා තියෙනවා.
ඔව් පද කියලා ගන්නත් පුළුවන්. ඔව් පද කියලා තමයි. පාද කියලා තියෙනවා. එතකොට පුප්පස්ස ගන්ධෝ. අපි පුප්ප ගන්ධෝ කියලායි දේශනාවේ තියෙන්නේ. එතකොට ඕකේ මල් සුවඳ කියන එකේ තේරුම මොකද්ද? ඒකේ තේරුම විස්තර කරන්න තමයි විග්‍රහ වාක්‍ය ගන්න. මලේ සුවඳ කියන එක. ඉතින් විග්‍රහ වාක්‍ය කියන්නේ අමුතු එකක් නෙවෙයි. ඒ පදයේ අර්ථය ප්‍රකට වෙන්න. ඒ පද දෙක වෙන් කරලා පෙන්වන එක. කතාව පැහැදිලිද? ඒතර මේකෙත් එහෙමමයි. ආගත සමනෝ කියන එකේ අර්ථය පැමිණි භික්ෂුව විහාරය කිව්වොත් ඒකේ කිසිම අර්ථයක් නැහැ. පැමිණි භික්ෂුව විහාරය. එහෙම කිව්වොත් ඒකේ අර්ථයක් නැහැනේ. පැමිණි භික්ෂුව ඇත්තා පැමිණියා වූ භික්ෂූන් සිටින්නා වූ විහාරය. කිවොත් අනර්ථයක් තියෙනවා. පැහැදිලිද? පැමිණියා වූ භික්ෂූන් යම් තැනකටද එහෙම නැත්නම් භික්ෂූන් පැමිණි තැනක් වෙනවද යම් ඒ තැන කියන එකයි අර්ථය.
එහෙම කිව්වොත් කඩලක්
නැහැ. ඔව්.
ඒක දැන් සමාස පදයක වාක්‍යයක යොදන්නේ ඔය සියල්ල යොදන්නේ නේද? ආගත සමනෝ කියලා විහාරෝ කියලා යොදනවා නම් ඒක මොකක්ද?
දැන් මේක නැතුව ඉතිව කියමුකෝ මේක.
නෑ නෑ.
මේක නැතුව. එතකොට අර අර්ථය ප්‍රකට නැති. ඉතින් බුද්ධ දේශනාවේ තියෙන නිසා මේක දාන්නේ. ඉතින් අපිට ඒක නැතුව ඉතින් බුදුරයන්ව දේශනා කරලා තියෙනවා. ඉතින් කමක් නැහැ.
ඒ කියන්නේ
බුද්ධ අපි ඉස්සරහට උදාහරණ කතා කරනවා. එතකොට තේරෙයි. අභ්‍යාස වලදී උදාහරණ තියෙනවානේ. බුද්ධ දේශනාවෙන් ගත්ත උදාහරණ. එතකොට පැහැදිලි වෙයි ඇයි මේක ආවේ කියලා. ඊළඟ අභ්‍යාස එනවා.
දැන් මේකේ හැදෙන පදේ ඒ පිළිතරන්නේ අනිත් පදේ දාන
හැමතැනම. ඔව්.
එතකොට මේක තියෙනවා මොකද්ද කියන ප්‍රශ්නේ.
කියපු එක ටිකක් පැහැදිලි වෙලා මදි. ඒකයි. දැන් උදාහරණයකට ගමුකෝ. සපරිවාරෝ රාජා කියලා තියෙනවා. එතකොට සපරිවාර කියන එකේ අර්ථය සහ පරිවාරේන යෝ වත්තති සපරිවාරෝ. පිරිවර සමග හැසිරෙන්නා වූ කියන එකයි අර්ථය. එතකොට දැන් සපරිවාර කොටස නැතුව අපි රාජා කියලා විතරක් තියෙනවා. එතකොට ඉතින් අර විස්තර එන්නේ නැහැ නේ. පිරිවරත් එක්ක හැසිරෙන රජතුමා කියන කතාව එන්නේ නැහැ. දැන් බුද්ධ දේශනාව තියෙන එකක් නේ. ඒතෙන් ගන්න. ඉතින් ඒකේ අර්ථය අපිට ප්‍රකට වෙන්නේ නැහැ නැත්තම්. ඉතින් මේ දේශනාවේ තියෙන එක
බුද්ධ දේශනාවේ තියෙන එක මේ සමාසයක් කරලා පස්සේ නේ මේක ගන්න.
දැන් ඇත්ත කතාව දේශනාවේ තියෙන පදයක නිවැරදි අර්ථය අපි ප්‍රකට කරගන්නනේ මේ සමාස කියන එක ඉගෙන ගන්න. තව ඊට තව පැහැදිලි එකක් අපි ගමු නේද?
අරොණ මාණිකා මහානා
අතර ඒක නම් දේශනාවේ තිබ්බ එකක්ද කියලා මට මතකයක් නැහැ. තිබෙන්නේ
නෑ
නෑ එහෙම නැතුව මේක විතරක්ම යදෙන් තැනුත් තියෙනවා. දැන් ඒ උදාහරණ තියෙනවා පස්සේ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මෙහෙමම එනවා කියලා කතාවක් නෑ. දැන් මේක වත්ත බේසජ්ජ පානකා අදින් ගාහා පිට්වා. එතන ඒක බහුබිහි සමාස පදයක්. එතන ඒ විශේෂණයෙන් කියවෙන පදේ එතන දාලා
නැහැ.
ඔව් මෙහෙමයි. අපිට සියල්ලෙන් සියල්ල පැහැදිලි කරගෙන මේක යන්න බෑ. ඉතින් මතක තියාගන්න තියෙනවා. අපි ඒක අභ්‍යාසෙදි කතා කරනවා. මතක තියාගන්න තියෙන්නේ මෙතනදී දැන් මේ විග්‍රහ වාක්‍ය කියලා කියන්නේ ඇත්තටම ඒ පදයේ නිවැරදිව අපි අර්ථය ගන්න ඕන කොහොමද කියලා පැහැදිලි කරන පදේ. ඉතින් ඒකෙන් කියවෙන්නේ ඇත්තටම මේ පදයේ අර්ථය මොකක්ද? මේකෙන් කියවෙන්නේ මොකක්ද කියන එක. ඔව්.
ඔත්න විහාර පදේ අපි ගන්න
නිසානේ. ඔව්.
ගන්න පදයක් තිබ්බොත් ඒක අර්ථය ගන්න තමයි.
ඒක ගන්න මේ පදේ ඉදිරියට තියෙන්නේ. එතකොට ඒ නිසා තමයි ඇත්තටම මේ බහුබිහි සමාසයේ ටිකක් සංකීර්ණයි. එනිසා තමයි මුලින්මත් මම පටන් ගද්දිමත් කිව්වේ ටිකක් අවධානයෙන් ඉන්න කියලා. හරි, අපි තව ටිකක් විස්තරහට යමු. එතකොට එහෙම නැහැ. ඉතින් අපි මේකේ දැන් විස්තරේ දීලා තියෙනවානේ. ඒ තැනකදී අපිට අල්ලා ගන්න පුළුවන් මේක මේ කියන්නේ මේකයි කියලා.
අපි අර සම්මාස ජීවිතය කියලා හිතන්නේ කියොත්
තමයි. ඔව්, අපි සමහර ඒවා දැන් හිතන්න සමාස පැත්තෙන් අනිත් පැත්තට හිතන්න ගියොත් සමහරට අමාරුයි. එහෙම නෙවෙයි, අපිට දැන් බුද්ධ දේශනාවේ යෙදෙද්දි මේකේ අර්ථය අපිට ගන්න ඉච්චර ලොකු අපහසුාවක් එන්නේ නැහැ. දැන් අපිටමකෝ රාජපුත්ත හරි රාජබට හරි කියලා තිබුණත් අපිට තේරෙනවා රජබටයා කියලා කියපහම මේකෙන් කියන්නේ රජුගේ බටයා කියන එකයි. ඒක ඉතින් විශේෂයෙන් කියන්න ඕන නැහැ නේද? ඉතින් නමුත් ඒකේ අර්ථය රජුගේ බටයා කියන එකයි. තේමන්නේ සිංහලේ වුණත් ඉතින් ඒ කතාව එහෙම තමයි. සිංහලේදී වුණත් රජබටයා කියවට රජුගේ බටයා කියන එක තමයි. නේද? රාජසේවක කියලා අපි කියනවා. රජයේ සේවකයා. හරි. ඊට පස්සේ ඊළඟ තතියාව යෙදෙන අවස්ථාව. තතියා බහුබී සමාසය. විජිතා මාරා යේනසෝ විජිත මාරු. දැන් මේ විජිත කියන පදේ කර්මකාරක කිතක පදයක්. අතීත කිතකයක්. එතකොට ඒ නිසා තමයි මේ තතියාවෙන් ඒ දිනන්නේ කවුද? ඒ කිනාව තතියාවෙන් තියලා තියෙන්නේ. යේන කියලා තියෙන්නේ. යමෙකුන් විසින් මාරයෝ ඕ. මරහු දිනනා ලද්දේද? ඒ කියන්නේ මාරයව පරදලා දිනුවේ යමෙකුන් විසින්ද? ඒ කිනාට අපි කියනවා විජිත මාරෝ කියලා. එතකොට මේකෙදී කර්මපදේ ඒ දිනීමට ලක්ුණේම නැත්තම් අතර මේකෙදි මේ දිනනවා කියන එකෙන් අදහස් කරන්නේ පරාජය කරනවා කියන එකයි. එතකොට පෙරදුනේ කවුද? මාර්යානේ. ඒ නිසා එයා තමයි මේ කර්මපදේ තමයි මෙතන ප්‍රථමාවෙන් තියෙන්නේ පේනවා ඇති. ඊට අනුව කර්මකාරක කිතකය විජිත කියන උක්ත වෙලා තියෙනවා. තතියාවෙන් තියෙනවා කවුද ඒ පෙරදවීම කරන්නේ? යමෙකුන් විසින්ද කියන පදේ. ඒ නිසා ඒක තතියාවෙන් තියෙනවා. විජිතා මාරා යේන මාරීන්ව දිනනාලද්දී යමෙකුන් විසින්ද කියන එකයි ඔකේ අර්ථය. එතකොට විජිතා මාරා කියන පද දෙක අපි මුලට ගන්නවා සමාස පදේ හදාගන්න පහසුව සඳහා. ඊට පස්සේ යේන කියන පදේ ඇත්තටම උතන ආවේ ඇයි? මේක මේ තතියා බහුබීහි අර්ථයක් යෙදෙන්නේ කියන බව ප්‍රකට කරන්නයි යේන කියන පදේ ඉන්නේ. යමෙකුන් විසින්ද කියන එක පෙන්වන්න ඕන නිසා. එහෙම නැත්නම් මේක අර්ථය ගැලපෙන්නේ නැහැ. අර්ථය ප්‍රකට කරන්න තමයි යේන කියන පදේ ගන්නෙ. ඊට පස්සේ පිරිමි කෙනෙක්ව මේකෙන් කියවෙන නිසා, ඒ දිනීම කරන්නේ පිරිමි කෙනෙක් නිසා අපි සෝ කියලා ඊට පස්සේ අභව කොහොමද ප්‍රථමාවෙන් තමයි අපි තියලා පෙන්වන්නේ. ප්‍රථමා ඒක වචනය ත ශබ්දයේ ප්‍රථමා ඒක වචනෙන් තිබ්බා. විජිත මාරෝ කියලා පදේ හැදෙනවා. අර යේන කියන පදේ අයින් වෙලා යනවා. ඒකෙන් ඇත්තරම අර මේ විභක්තියෙන් හැදෙන පදයක් කියලා පෙන්නලා යායින් වෙලා යනවා. භාග්‍යතුන් වහන්සේට කියන නමක්. එතකොට විජිත මාරෝ කියලා තිබුණොත් අපිට ඕකේ නැත්තම් අර්ථ අපිට පැහැදිලි නෑ. විජිත මාරෝ කිව්වොත් දිනනාලද මාරයා කියලානේ අර්ථය ඉන්නේ. එතකොට දිනනාලද මාරයා කියපුවම ඉතින් අර්ථයක් නැහැ නේ.
ඒවා මෙහෙම කියන්නේ
මාර විජිතෝ කියලා. මාර විජිතෝ නැහැ. යෙදিলা තියෙන්නේ මේ විදියට. හරි. ඊළඟ එකත් එහෙමයි.
නැත්තම් වැරද්දක් නැහැ නේ.
එහෙම ගන්න බෑ. අර්ථය කියලා තියෙන්නේ.
මාරයාගේ දැනකුත්
කියන්නේ මාර විජිත කිව්වත් ඉතින් මාරයාගේ විජිතය කියන වෙන අර්ථවල යෙදෙනවද දන්නේ
නැහැ.
අර්ථ විදියටත් වෙනස් වෙන්න පුළුවන් ඒක. හරි. ඊට පස්සේ ditta dhammo කියන පදේ ditto dhammo yenaso ditta dhammo. එතකොට අපි ඕක ගන්න යේන dhammo ditto කොහොමයි අපි අර්ථ හදාගන්නේ? යමෙකුන් විසින් ධර්මය දක්නා ලද්දේද? යමෙකු විසින් ධර්මය දැක්කද? ඒ කෙනාට කියනවා ditta dhammo කියලා. දැන් ditta dhammo කියලා නිකම් අපි අර්ථය කිව්වොත් එහෙම ධර්මයේ දැකපු කෙනා ගැන නෙවෙයි කියවෙන්නේ. දැකපු ධර්මය කියන එකනේ නිකන් අර්ථය කිව්වොත් ditta dhammo කියලා තිබුණොත් එහෙම දැකපු ධර්මය. ඉතින් ඒකේ අර්ථයත් සම්බන්ධයක් නැහැ. එතකොට ඒ දැකපු කෙනාට සම්බන්ධයක් නැහැ ඒකේ. ඒ නිසා තමයි ඒ දැකපු ධර්මය නෙවෙයි මේකෙන් කියවෙන්නේ. ඒ ධර්මය දැකපු පුද්ගලයවයි කියන බව ප්‍රකට කරන තමයි යේන කියන පදේ දාන්නේ. යමිකුන් විසින්ද මේ ධර්මය දැක්කේ? පැහැදිලි නේද? හරි, ඊළඟ එකත් එහෙමයි. ජිතානින්ද්‍රියානි යේනසෝ ජිතින්ද්‍රියෝ. දිනනාලද ඉඳුරන්, එහෙම නැත්නම් යමෙකුන් විසින් ඉඳුරන් දිනනාලද්දේද හෙතෙමේ ජිතින්ද්‍රිය නම් වෙයි. ජිතානි ඉන්ද්‍රියානි යේන. එතකොට ඒ අපි අර්ථ ගද්දි හැබැයි ඕකේ අපි කියවන්න ඕන රටාව සමහර පොඩ්ඩක් වෙනස් වෙන්න ඕන. තේරුණා නේද? අපි මේ පැත්තෙන් කියාගෙන ගියොත් අර්ථය ගන්න ලේසි. යේන ඉන්ද්‍රියානි ජිතානි යමිකුන් විසින් ඉඳුරන් දිනනා ලද්දේද?
මේ කර්මකාරක වාක්‍යයක් දෙලින්ම නේද?
ඔව්, කිතක කර්මකාරක කිතකයක් තියෙන්නේ මේකේ. කිතක පදයක්. ඒ නිසා තමයි ජිතානි
ඒ වාක්‍ය පද.
ඔව්, වාක්‍ය සම්පූර්ණ නැහැනේ මේකේ ක්‍රියාපදයක් නැති නිසා. නිකන් වාක්‍යක කොටසක් තියෙන්නේ. පැහැදිලි නේද එතකොට? එතකොට ජිතින්ද්‍රිය කියන එකෙන් අදහස් කරන්නේ දිනපු දිනු ඉඳුරන් නෙවෙයි, දිනු ඉඳුරන් ඇති දිනු ඉඳුරන් කවුරුන් විසින්ද ඒ ඔව් ඒ පුද්ගලයෙක් ගැනයි කියවෙන්නේ. ඊට පස්සේ තියෙනවා චතුත්ති විභක්තියේ බහුබ්බීහි. දින්නෝ සුංකෝ යස්සසෝ දින්න සුංකෝ. එතකොට යමෙකුටද සුංකම් මේ බදු දෙන ලද්දේ අයබදු දෙන ලද්දේ යමෙකුටද එහෙම නැත්නම් ඒ අයබදු ලැබපු කෙනාට තමයි තින්න සුංකෝ කියලා කියන්නේ. ඒකයි මේ යස්ස කියන පදෙන් කියවෙන්නේ ඒ දීම ලැබපු කෙනාට තමයි මේ පදේ යෙදෙන්නේ කියන එකයි. එතකොට මේ හැදෙන සමාස පදයෙන් කියවෙන්නේ අයබදු ලැබපු පුද්ගලයා ගැනයි කියන එක කියවන්න තමයි ඒ අර්ථය දෙන්න තමයි යස්ස කියලා චතුත්ති පදේ දුන්නේ. පැහැදිලි නේද? එතකොට මතක තියාගන්න තියෙන්නේ දින්නෝ සුංකෝ කිව්වොත් අපිට නැත්තම් අර්ථය එන්නේ දෙන ලද අයබදු. එතකොට දෙන ලද අයබදු කියපහම වෙනම අර්ථයක් නේ. දෙන බදාද අයබදු ලබන තැනත්තා කිව්වොත් තව අර්ථයක්. එතකොට දින්න සුංකෝ රාජා කියලා කිව්වොත් දෙන ලද අයබදු ලබපු රජතුමා කියලායි අපි අර්ථ කියන්නේ. දින සුංකෝ කියන එකෙන් අර්ථය එතකොට දෙන ලද අයබදු ලැබූ තැනැත්තා. ලැබූ රජුරෝ නම් රජුරෝ සිටුතුමා නම් සිටුතුමා ඒ විදිහට අපිට යොදන්න පුළුවන්. දින්න සුංකෝ සෙට්ටි කිව්වොත් දෙන ලද අයබදු ලැබූ සිටුතුමා. පැහැදිලි?
හසුරේ
නම් තේ රජා කියලා හෝ සෙට්ටි කියලා වෙදෙන්නේ නැතුව ඒවා කියන එක තියෙනවා. එහෙම යෙදුම් තැන් අපි ඒ පදේ අනිවාර්යම කියලා කතාවන්නේ. නෑ අපිට ඒකේ අර්ථ ගන්න පුළුවන්. ඒ වාක්‍ය දිහා දැක්කම තේරෙනවා මේ කියන්නේ මේකයි කියලා. අවස්ථාව බලලා කියන්නේ අපි වාක්‍යයක අර්ථ ගද්දී ඇත්තටම ඒකේ කරුණු කීපයක් සලකන්න ඕනනේ. පූර්ව අපර සම්බන්ධය දැනගන්න ඕනේ. ඊට පස්සේ ඒ පදවල පදගතාර්ථය අපි දැනගන්න ඕනේ. ඊට අමතරව ප්‍රධානවර පූර්ව අපර සම්බන්ධය ඒත් එක්කම ඒ වචන වලින් කියවෙන තව සමාන අර්ථ ආදී තියෙනවා නම් ඒව දැනගන්න ඕනේ. ඒ ඔක්කොම දැනගෙනනේ අපි වාක්‍යයක අර්ථ ගන්නෙ. ඒ නිසා ඉතින් අර වාක්‍යය දැක්ක පමණින්ම අපිට අර්ථ ගන්න බෑ. ඒ තැනක
දෙවි වාක්‍ය කියනවා.
අපි ඒවා කතා කරමුකෝ ඉතින්. ඊළඟ එක උපනීතම් භෝජනා යස්සසෝ උපනීත භෝජනෝ. ඉතින් ඒකත් ඒ වගේ. එල උ එහෙම නැත්නම් යොමු කළ කියන වගේ අර්ථයක්. භෝජනය යමෙකුටද හෙතෙම උපනීත භෝජනෝ කියලා කියනවා. ඔය පැහැදිලි නේද? එච්චර ගැටලුවක් නැහැ. මේවා යෙදෙන්නේ කොයි කොයි තැන්වලද කියලා මොන මොන වගේ පද එක්කද කියලාත් බොහෝ විට ව්‍යාකරණ පොත්වල කියනවා. මේ බහුබී සමාසයත් එක්ක බොහෝ විට මේ පද තමයි යෙදিলা තියෙන්නේ. මේ වගේ යෙදීම් තියෙනවා. අපි ඒව පස්සේ වැඩි විස්තර කතා කරමු. හරි. බොහෝ විට කිතක බොහොමයක් යෙදෙනවා. ඊළඟ පංචමිය යෙදෙන තැන් ටිකක්. අපේතම් විඥානං යස්මා. සෝ අපේත විඥානෝ. ඒ කියන්නේ මලමිනියට කියන නම. අපේත විඥාන කියලා අපේත විඥානෝ කියලා කියනවා. දැන් පහව ගිය විඥානය කියලා නැත්තම් තේරුමනේ හිතා ගන්න බෑ. දැන් මේ කියන්නේ මල මිනියකට කියලා නැත්තම් තේරෙන්නේ නැහැ. පහව ගිය විඥානය. ඒකට අර්ථය වෙන එකක්. මෙතනින් කියවෙන්නේ එහෙම නෙවෙයි. පහව ගිය විඥානය යමකින්ද මේ කියන්නේ ඒකයි. ඒකට අර්ථය හාත්පසින්ම වෙනස් වෙනවා. නිග්ගතා ජනා යස්මා සෝ නිග්ගත ජනෝ ගමට කියන නම. එතකොට නික්මුණා වූ ජනතාව නිග්ගත කියන්නේ බැහැර ගිය කියන අර්ථය. නික්මුණු. එතකොට නික්මුණු ජනතාව යම් තැනකින්ද එතනට කියනවා නිග්ගත ජනෝ. නැත්තම් නික්මුණු ජනතාව කියලානේ අපි අර්ථය කියන්නේ නේද? එතකොට එහෙම නෙවෙයි. ඒ නික්මුණු ජනතාව හිටපු තැන. ඒ අය නික්මුණේ කොතන ඉඳන්ද? ඒ කියන පදෙයි මෙතන අර්ථය තෙන්නේ. අපි කිව්වොත් එහෙම නිග්ගත ජනෝ ගම ගාමපදේ නැතුව අපිට සමහර තැනක පදය දෙන්න තැන් තියෙන්න පුළුවන්. නෑ නෑ මෙතනින් කියන්නේ ගම ගැනමයි මෙතන කියන්නේ. ඒ නිසානේ යස්මා කියලා තියෙන පදේ. යම් තැනකින්ද මිනිස්සු නික්මුනේ ඒ තැනට කියන නම තමයි නිග්ගත ජනා කියලා මෙතන කියන්නේ. තොර නිග්ගත ජනෝ කියලා ප්‍රථමාවෙන් තියෙන ගම ගැනයි මෙතනින් කියවේ. එහෙම නැතුව ජනතාව ගැන එහෙම නෙවෙයි. ඒ නිසා තමයි යස්මා කියලා පදයකින් පෙන්නන්නේ. යම් තැනකින්ද නික්මුනේ. අපි එතකොට මේකේ අර්ථ ගද්දි යස්මා ජනා නිග්ගත යම් තැනකින් ජනතාව නික්මුණාහුද. සෝ ඒ තැන නිග්ගත ජනෝ නිග්ගත ජන නම් වෙයි කියලායි අපි අර්ථ කියන්නේ. හරි. ඊළඟට තව උදාහරණයක් තියෙනවා. නිග්ගතෝ අයෝ යස්මාසෝ නිරයෝ. නිරයට නිරය කියලා කියන්නේ සැපයින් පහ වූ තැන. සැපයින් තොර තැන කියන එකයි. යස්මා යම් තැනකින් අයෝ නිග්ගතෝ සැපත පහ වුනේද? ඒ තැනට කියනවා නිරයෝ කියලා. ඊට පස්සේ චට්ටිය කියන තැන. චින්නාපාදා යස්සසෝ චින්නපාදෝ. කැපූ පාද කියන එකනේ නැත්තම් අපි අර්ථ කියන්නේ. ඒක කැපූ පාද ඇති පුද්ගලයෙක්ගෙනයි මේ කිය අර්ථය. යස්ස පාදා චින්නා සෝ චින්නපාදෝ කියන එකයි ඇත්තම අර්ථය. යමෙකුගේ පාද කපනා ලද්දේද ඒ කෙනාට අපි කියනවා චින්නපාදෝ කියලා. ඉතිරි පදත් ඒ විදියයි. කීනා ආසවා යස්සසෝ කීනාසවෝ. දුට්ටං සීලං යස්සසෝ. එහෙම අර්ථත් යෙදෙන්න පුළුවන්. මෙහෙමත් අර්ථය යෙදෙනවා දේශනාව. ඒකයි හේතුව. පැහැදිලි නේද? මේ අර්ථේනොත් දේශනාවේ යෙදিলা තියෙනවා. ඒ නිසානේ මේ
පෙන්නන්නේ.
දැන් කීනාසව කියන පදෙත් එහෙමයි. ෂය වූ ආශ්‍රව කියන එකනේ නැත්තම් අර්ථය. මේකෙන් කියවෙන්නේ ෂය වූ ආශ්‍රව වලට නෙවෙයි. ෂය වූ ආශ්‍රව ඇති උතුමන් වහන්සේ කෙනෙක්. එහෙම නැත්නම් ආශ්‍රව ෂය කරපුත් තමයි කියන. කීනාසව අනේකයි. දැන් කීනාසවෝ ආගච්ඡති කිව්වොත් ෂය වූ ආශ්‍රව පැමිණෙයි කියලානේ අර්ථය. එතකොට හරි වෙලෙ. ෂය වුනේ වාපහු එනවා වගේ නේද? එහෙම නෙවෙයි. ඒතන අර්ථය ෂය වූ ආශ්‍රව ඇති උතුමන් වහන්සේ කෙනෙක් වඩිනාසේ. ඒකයි අර්ථය. වැදින්. ඊට පස්සේ සුන්දරෝ ගන්ධෝ යස්ස තං සුගන්ධං. එතකොට සොඳුරු ගන්ධයක් ඇත්තේ නේද? යහපත් ගන්ධයක් ඇත්තේ යමකටද? ඒකට සුගන්ධං කියලා කියනවා. ඉතින් ඒ සඳුන් ආදියට යෙදෙන තැන අනුව ඒක ලිංග ආදිය වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ සත්ත්වමී අර්ථයේ යෙදෙන අවස්ථාවක්. ආකින්නා මනුස්සා යස්සා. සා ආකින්න මනුස්සා. එයි එතන යස්සා කියලා ආවේ සත්තමී රාජධානි කියන පදේ ශ්‍රීලිංග නිසා. සත් ය ශබ්දයේ සත්තමී ඒක වචනයයි මේ යස්සා කියන තියෙන්නේ. යස්සං කියලා ගන්නත් පුළුවන්.
දැන් සුගන්ධ පදේ සමින්
නැත. ඔව්.
ලිංගයේ අවශ්‍ය පරිදි ගන්නවන්නේ.
ඒ කියන්නේ අපි තුමුකෝ සුගන්ධෝ කියලා අපිට කියන්න පුළුවන් නම් මොනවා හරි දෙයකට. දැන් මොකක්ද? මලක් ගැන කියමුකෝ මොනවා හරි. මලක් ගැන නම් මේ පදෙන් කියවෙන්නේ සුගන්ධ පදෙන්. ඒ තැනකදී පුප්පං. ඔව් පුප්පං කිව්වොත් ඒත් නපුංසක ලිංගයි. අපි වෙන මොනවා හරි පුල්ලිංග පදයක් ගමු. පුල්ලිංග පදයක් ගැන නම් කියවෙන්නේ පත්. එහෙමනම් සුගන්ධෝ වෙනවා. ඒකයි අර කලින් කියපු න්‍යායම තමයි. කියවෙන්නේ යමක් ගැනද ඒ පදයේ ලිංගය. මේ රීතියමයි. ඊට පස්සේ බහවෝ තාපසා යස්මින්සෝ බහු තාපසෝ. ආශ්‍රමයට කියන නම. එතකොට බහවෝ තාපසා යස්මින් කියන එක අපි අනිත් අර්ථ ගද්දි යස්මින් යම් තැනක. බහවෝ තාපසා බොහෝ තාපසයෝ වෙද්ද ඒ තැනට කියනවා බහු තාපසෝ ආරාම. දැන් තාපසෝ කිව්වේ අස්සමෝ කියන පදේ පුල්ලිංග නිසයි. බහවෝ කියන එක ඒක වචනයට ආපුවම බහු කියලා හිටිනවා. තාපසා පදේ එතකොට තාපසා කියලාම හිටින්නේ. බහු තාපස කියන එක බහු තාපසෝ කියලා පදේ හිටිනවා. නැත්නම් අපි කිව්වොත් හරි දැන් බහු තාපසෝ කිව්වොත් ඔක කොහොමද මේ නැත්නම් සිංහලෙන් අර්ථ කියන්නේ? බහු තාපසෝ කිව්වොත් ඒක වචනෙන් තියෙන්නේ බොහෝ තාපසයා. කිසිම අර්ථයක් නැහැ නේද? බොහෝ තාපසයෝ කිව්වනම් තවත් අර්ථයක් තියෙනවා නේ. බහු තාපසෝ කිව්වොත් නැත්නම් බොහෝ තාපසයා. ඒකට අර්ථයකුත් ඇත්තේ නැහැ. මෙතනින් කියවෙන්නේ එහෙම අර්ථයක් නෙවෙයි. බොහෝ තාපසයෝ යම් තැනක වාසය කරනවාද? අන්න ඒ තැන තමයි බහු තාපසෝ කියලා කියන්නේ. සප්තමියෙන් අර්ථ ගන්නවා. සම්පන්නානි සස්සානි යස්මින්. සෝ සම්පන්න සස්සෝ. සමෘද්ධ එහෙම නැත්නම් මොකද්ද කියන්නේ? සම්පන්න කියන්නේ ඔය සමෘද්ධ කියන එක තමයි. සමෘද්ධ සස්්‍ය ඇත්තේ යම් තැනකද? ඒ තැනට අපි කියනවා සම්පන්න සස්සෝ. එහෙම නැතුව සමෘද්ධ වූ සස්්‍ය වලට නෙවෙයි මේ සම්පන්න සස්ස කියලා කියන්නේ. එහෙම වුණොත් අර්ථය වැරදි. වැරදිනේ නේද? ඒ දෙන අවස්ථාවන් වල අපිට ඒක තේරුම් ගන්න පුළුවන්. දැන් අර සමහර විටක ඒ නිසා තමයි පිටිපස්සෙන් ඒකේ අර්ථයක් දීලා තියෙන්නේ. දැන් පාලි භාෂාවේ බොහෝම ඒ විදිහේ යෙදීම් තියෙනවා. එක වචනයක් දීලා ඊට පස්සේ ඒකට සමාන පදයක් ඊට පිටිපස්සෙන් පේනවා. තව ඒ අර්ථය ප්‍රකට කරන්න. එහෙම යෙදීම් බොහොම ගොඩක් තැනක තියෙනවා. බුද්ධ දේශනාවේ එක පදයක් දක්වා ඊට සමාන පද කිහිපයක් ආපහු දේශනා කරනවා. හේතුව ඒ අර්ථය ප්‍රකට කරන්න ඕන නිසා. හරි, ඊට පස්සේ දැන් මේ වෙනකන් කතා කරපු ඒවා ප්‍රථමාව හැර ඉතිරි විභක්ති වලට වල බහුබී සමාසයේ යෙදෙන අවස්ථා ගැනයි කතා කරේ. ඊට පස්සේ වුණ කියන්නේ ප්‍රථම විභක්තියේ බහුබී සමාසයේ යෙදෙන අවස්ථාව. මේක බොහෝ විට යෙදෙන්නේ මේ සහ පදයක් එක්ක කියලායි කියන්නේ. ඒ සහ ශබ්දයට සහ ශබ්දයට සකාර ආදේශයක් වෙනවා. සකාර ආදේශය. මේ පදයක් මට ඒක හදාගන්න එක හොඳයි නේ. ඉවර දෙකක් මම කිටි කළා. ඉවර ටිකක් කිටි කරලා ලිව්වේ. සහ හේතුනා යෝ වත්තති. තේරුම මොකක්ද? හේතුන් සමග යමක් පවතිනවද කියන එකයි අර්ථය. හේතුන් සමග යමක් පවතිනවද? යමක් හේතුන් සමග පවතිනවද? ඒකට තමයි සහේතු කියලා කියන්නේ. එහෙම නැත්නම් සහේතුකෝ කියලා කියන්නේ. නේද? සහේතුකං චිත්තං. හේතු සහිත සිතක්. අන්න ඒ වගේ තැනක. එතකොට ඒකේ අර්ථය හේතු සමග පවතින කියන එකයි. සහ කියන නිපාතයත් එක්ක අපි කියවනේ තතියාවක් යෙදෙන්නේ කියලා. ඒ නිසා තමයි විග්‍රහ වාක්‍යයේ සහ හේතුණා කියලා තතියාවෙන් තියෙන්නේ. සහ හේතුණා යෝ වත්තති යමක් පවතීද. ඊට පස්සේ සහ කියන පදේට සකාර ආදේශයි. හේතු පදේ විභක්ති අයින් වෙලා හේතු කියලාම හිටිනවා. හේතුණා කියලා තියෙන එක විභක්ති අයින් වුණාම හේතු කියලා හිටිනවා. ඊට පස්සේ යෝ වත්තති කියන පද දෙක සමාස පදයට එකතු වෙන්නේ නැති නිසා අපි අයින් කරනවා. ඊට පස්සේ සහ හේතු කියන පද හිටිනවා. ද සහේතු කියලා දේශනාවේ තියෙන පදේ ඉතිරි පද දෙක නැහැනේ. අපි මේ පදේ අර්ථයෙන් හොයාගෙන යන්න.
කකාරයක් ආගම වෙන හැම කිසිම
නැහැ. හැම තැනම නෙවෙයි. සපරිවාරෝ කියන කී ඊළඟ උදාහරණ බලන්න. එතන කකාරයක් ආගම වෙන්නේ නැහැ. එතනක ඇතැම් තැනක කියලා දාගන්න. ඇතැම් තැනක කකාරයක් ආගම වේ කියලා දාගත්තම හරි. හැම තැනම වෙන්නේ මේ දීලා තියෙන්නේ ඇතැම් තැනකයි එක වෙන්නේ හැම තැනම නෙවෙයි. ඊළඟ උදාහරණේ සහ පරිවාරේන යෝ වත්තති සෝ සපරිවාරෝ. එතන කකාරයක් ඉන්නේ නැහැ. පිරිවර සමග යමෙක් පවතිද කියන්නේ එහෙම නැත්නම් පිරිවර ඉන්න කෙනා කියන එකයි මෙතන අර්ථය. පිරිවර ඇති තැනැත්තා.
ඒක විතරකට නෙවෙයි කකාරේ.
අන්තයෙහි කියන තැනට ඊළඟට ඇතැම් විටක ඇතැම් තැනක කියලා දාගත්තා නේද? හරි.
අපිරිවර හරිය දස්තන නේ.
ඒ කියන්න පුළුවන් කාගේ හරි නමක් දාන්න නේද? සපරිවාරෝ අරිය චිත්තෝ. හරි. ඒ ටිකේ කොහොමද දැන්ට ඇති? අපි එහෙනම් ඊළඟ ටිකට යමු. අව්‍යයි භව සමාසය. අවේයි භව සමාසයේදී මතක තියාගන්න
තියෙන්නේ.
එකතු වෙන පද දෙක දැන් අපි ඉස්සරහට යමුකෝ අභ්‍යාසයට. එතකොට තේරෙනවා දැන් එකතු වුණ පද දෙක අපිට වෙන් කරලා අර්ථ දැනගන්න ඕන බුද්ධ දේශනාව කියවද්දි. ඊට පස්සේ දැන් මේ පද දෙක අපි දන්නවා. ඒ දෙකෙන් එතනදි කියවෙන අර්ථය මොකද්ද කියලායි දැනගන්න ඕන. ඒකට තමයි මෙහෙම රීතියකුත් තියෙනවා කියලා අපි දැනගෙන
තියෙනවා.
ඒක අපිට දැනගන්න පුළුවන්. දේශනා පාඩේ කියවද්දි අපිට තේරෙනවා. මේකෙන් කියවෙන අර්ථය මොකද්ද කියන එක. ශබ්දේ නෙමෙයි අර කියවෙන අර්ථය මොකද්ද කියන එක
නේ. නෑ දැන් වචනෙක තියෙනවානේ ප්‍රකෘති කියලා.
ඔව්.
අර ඒ දෙකම සම්බන්ධ සමාස අපිට කිව්ව ගන්න මුලින්ම
ඔව් එහෙම හොයන්න බෑ.
එහෙම හොයන්න බෑ.
බෑ. දැන් අපි හිතමුකෝ දැන් උදාහරණයක්.
අර දෙකක් තියෙනවා
තුන්ද සම්පන්න සස්සෝ කියන එක. සම්පන්න සස්සෝ කියලානේ මෙතන තියෙන්නේ. හැබැයි සස්සපදේ නපුංසක ලිංගයි. සස්සානි කියලා යෙදෙන්නේ. දැන් සස්සෝ කියලා තියෙදි අපි හිතන්න හොඳ නෑ මේක මේ සස්සපදේ පුල්ලිංගද කියලා.
හැමතැන දුක්ඛං සීලං දුස්සීලං හරහේ.
ඔව්.
දැන් අපි අර
දුස්සීලෝ කියලානේ මෙතන ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා තමයි මේ සීලං කියන පදේ අර්ථය නෙවෙයි මේකේ තියෙන්නේ කියලා අපි දැනගන්න ඕන. දැන් උදාහරණයකට ගමුකෝ. කොහමද? ඔව්. දැන් සද්ධා කියන පදේ එහෙම සද්ධාව ඒ පදේ ඇතැම් තැනකදී දෙනවා ශ්‍රද්ධාවෙන් යුක්ත පුද්ගලයෙක් ගැන කියන්නේ. ඒවා මම කලින් කියලා තියෙනවා. අපි ඉස්සරහට තව කතා කරනවා. ඒ වගේ ඒ දැන් සද්ධා කියන පදේ ශ්‍රී ලිංග වුණාට සද්ධෝ කුල පුත්තෝ ඒ විදිහටත් ඉදිරියට තියෙනවා. ශ්‍රද්ධාව ඇත්තා වූ කුල පුත්‍රයා කියන එකයි එතන අර්ථය. ඒ වගේ ඒ පදයේ යෙදෙන විදිය අනුව අපි දැනගන්න ඕන මේක ශ්‍රද්ධාව ගැනද කියවෙන්නේ එහෙම නැත්නම් ඒ ශ්‍රද්ධාව තියෙන කෙනෙක් ගැනද කියවෙන්නේ. ඒ විදිහට අපිට දැනගන්න පුළුවන්. ටිකක් මේක භාෂාව හුරු වුණාම ඒක පුළුවන්.
කඩන්න වෙන්නේ එහෙමයි.
ඔව්. අපි ඒක දැන ඉස්සරහට යමුකෝ මේ උඩට ගොඩක් ඒක විසඳෙයි. දැන් ඔය අහන සමහර ප්‍රශ්න වලට උත්තර අභ්‍යාසය කතා කරද්දී අහුවෙනවා. අව්‍යයි භව සමාසය. ତතර මේ අව්‍යයි භව සමාසයකදී තියෙන විශේෂත්වය තමයි අව්‍ය පදයක අර්ථය තමයි ප්‍රධාන වෙන්නේ. අව්‍ය පදයක් කියන්නේ නිපාත හෝ මොනවද දීරානන්දයස්ම නිපාත හරි උපසර්ග හරි. එතකොට මේ නිපාත උපසර්ග වලට තමයි අපි ප්‍රධාන වශයෙන් අව්‍යපද කියලා කියන්නේ. එතකොට මේ අව්‍යපදයේ අර්ථය තමයි ප්‍රධානව යෙදෙන්නේ මේ අව්‍යයි භව සමාස වලදී. අනික් කතාව තමයි ඒ අර්ථය තමයි මුලින් යෙදෙන්නේ. තේරුණාද? මුලින් යෙදෙන්නේ සහ අර්ථය ප්‍රධාන වශයෙන් යෙදෙන්නේ අව්‍ය පදයක්. අනික් කතාව මේ අව්‍යයි භව සමාසයෙන් හැදෙන පද බොහෝ වර නැගින්නේ. වර නැගින්නේ නැහැ. ඒක තමයි අනික් ලක්ෂණේ. වර නැගින්නේ නැතුව හැදුනයින් පස්සෙත් මේක නිපාතයක් වගේම පවතිනවා. හැදුනයින් හැදෙන සමාස පදේ තියෙනවනේ. ඒකත් නිපාතයක් වගේ. හැබැයි ඒකට තියෙනවා ව්‍යතිරේක නේද? ඒ කියන්නේ තව එහෙම නොවන ඇතැම් තැන් තියෙනවා. ඒක ගැන මම ඉදා කිව්වා. ඒ හැදෙන සමාසපදී සත්තමියේ සහ තතියාවේ ඇතැම් විටක නෙමෙයි විකල්පයෙන් වරණය කරනවා. ඒ කියන්නේ සමාසපදයේ සාමාන්‍යයෙන් නැත්තම් නපුංසක ලිංගයෙන් තියෙන්නේ. අකාරයෙන් අවසන් වෙන පදයක් නම් මේක නපුංසක ලිංගයෙන් තියෙන්නේ. එතකොට ඒ නපුංසක ලිංගයෙන් තියෙන පදය හැමතැනම නපුංසක ලිංගයෙන්ම නෙවෙයි තියෙන්නේ හැම විභක්තියේම. තතියාවේ හෝ සත්තමියේ ඇතැම් විටක තතියාවෙන් වරණ කියලා තියෙන්නත් පුළුවන්. ඇතැම් තැනක වරණ නොනැගී නපුංසක ලිංගයේ සාමාන්‍ය චිත්තං දැන් මේකේ තියෙන විදිහට නම් උපනගරං ඒ විදිහට යෙදෙන්නත් පුළුවන්. පංචමියේ වරණ ගිලමයි යෙදෙන්නේ. උදාහරණයක් අපි ගමු උපනගරං කියන පදේ. උපනගරං ඊට පස්සේ ဒုတိයවටත් උපනගරං කියලා එනවා ඒක වචනේ. උපනගරේන කියලා එනවා තතියාවට. ඒ වුණාට තතියාවේ උපනගරං කියලා පදේකුත් එනවා. අන්න ඒකයි වෙනස. තතියාවේදී උපනගරේන කියලා තියෙන්නත් පුළුවන් උපනගරං කියලා යෙදෙන්නත් පුළුවන්. චතුත්තියේ යෙදෙන්නෙම උපනගරං කියලාමයි. පංචමියේ උපනගරා එහෙම නැත්නම් උපනගරම්හා කියලාමයි යෙදෙන්නේ. උපනගරං කියලා පදයක් පංචමියේ යෙදෙන්නේ නැහැ කියලායි කියන්නේ. චට්ටියේත් උපනගරං කියලා යෙදෙනවා. සත්තමියේ උපනගරේ කියලා යෙදෙන්නත් පුළුවන් උපනගරං කියලා යෙදෙන්නත් පුළුවන්. ඔව් අපිට මේක පංචමී කියලා නේ නෑ මේක කොහොමවත් අපිට වාක්‍යයක යෙදෙද්දී ඒකේ අර්ථයට බලපෑමක් වෙන්නේ නෑ. පැහැදිලි නේද? එතකොට මේ විදිහට යෙදෙනවා කියලා මතක තියාගන්න. එතකොට මේකේ අර්ථය ගද්දී අර නිපාතේ හෝ උපසර්ගේ අව්‍යපදේ අර්ථයට ප්‍රධානත්වය දීලා තමයි අපි සමාස පදේ අර්ථය කියන්නේ. නගරස්ස උප එතකොට ඒකෙන් කියන උපනගරං කියලා ඊට පස්සේ පදේ හැදෙනවා. ඒ නිපාත පදය මුලට අරගෙනයි අපි පදේ හදන්නේ. එතකොට උපනගරං කියන එකේ තේරුම උපනගරය එහෙම නැත්නම් නගරයේ සමීපය කියන එකයි. ඉතින් ඒවා කොහොම කියන්න ඕනද? තේරෙනව නේද? දරතානං නි. එතකොට නි කියන එකේ අර්ථය නිග්ගත. ඒ වගේ අර්ථවල නී උපසර්ග නී කියන නිපාතයේ යෙදෙනවා. එතකොට ඒ අර්ථයෙන් මෙතන නිද්දරත කියද්දී දරතයන් නැති බව, දාහේ නැති බව. අපි ඉක්මනට කියාගෙන යමු කිත ටිකක් පිළිවෙලට නේද? රතස්සනු අනු රතං. එතකොට රතය 90 කියන එක. අද්ද මාසං අනු කියද්දී අන්වද්ද මාසං කියලා පදේ මාරු වෙලා හැදෙනවා. සන්ධි පාඩම හිම දැන් මතක තියෙන්න ඕන උකාරයට හල් වකාරය ඇවිල්ලා පදේ හැදිලා තියෙන්නේ. අඩමසක් පාසා කියන එකයි මෙතන අර්ථය. මේ අනු කියන පදයේ තියෙන එක අර්ථයක් තමයි පාසා කියන අර්ථය. ඒක මතක තියාගන්න. මේ අනු කියන පදය පාසා. ඒකට කියනවා වීචා අර්ථය කියලා පාලි භාෂාවේදී. ඒ අර්ථයේ යෙදෙනවා මේ අනු කියන උපසර්ගය. හැමතැනම නෙවෙයි යෙදෙන එක අර්ථයක්. අනු කියන පදයේ යෙදෙන එකාර්ථයක් තමයි වීචා අර්ථය. ඒකට අපි කියනවා වීප්සා කියලාත් කියනවා සිංහලෙන්. ඒකේ අර්ථය පාසා කියන අර්ථය. ගාමං ගාමං අනු කියලා කිව්වොත් ගමක් ගමක් පාසා කියන අර්ථය. යන්නේ එහෙම යෙදෙනවා. අනු ගාමං ඒ විදිහට කියන්න පුළුවන්. අනු ගේහං කියලා කියන්න
පුළුවන්.
එතන නම් මේක යෙදෙන්නේ නැහැ. එතන අනුගච්ඡති කියන මේක තියෙනවා.
මේක නෙවෙයි.
නෑ නෑ. සංධි තියෙනවා සමාස හැම තැනකම වගේ. සංධි පාඩම අපි කරද්දී මම කිව්වේ මේ සංධි කියලා කියන්නේ අලුතෙන් පද හැදෙන ක්‍රමයක් නෙවෙයි. දැන් මේ සමාස ඇතුළෙත් සංධි තියෙනවා. කිතක ඇතුළෙත් සංධි තියෙනවා. තද්දිත ඇතුළෙත් සංධි තියෙනවා. කොතනයි තියෙන්නේ? එතන ඒක වෙනම ඒක කිතක පදයක්. උපසමිත කියන්නේ කිතක පදයක්.
තාම කිත ඔව් කිතක ඉගෙන ගන්න නැහැනේ තාම මේකයි තේරෙන්නේ නැහැ හරි ඊට පස්සේ නගරස් අන්තෝ නගරී ඇතුළ කියන අර්ථයෙන් අන්තෝ නගරං අන්තෝ නගරං කියද්දී එතන අර්ථය නගරයේ ඇතුළ ඇතුල් නුවර ඇතුළ ඒ කියන අර්ථය පාසාදස් උපරි උපරි පාසාදං ඒවා ඔක්කොම කියන්න ඕනේ තේරුම් දීලා තියෙනවනේ ඊටකේ ගැටලුවක් තියෙනවා පදයක් තියෙනවද බැහැරි තේරුම් දීලා තියෙනවා මේකේ මොකද්ද කලින් ඇහුවේ අයස්ම සත්‍ය යත ඔව් සත්‍ය යත කියන එකනේ ඔය යත කියන පදේ පරිද්දෙන් කියන අර්ථය යෙදෙනවා එතකොට යත බලං කියන්නේ බලය තියෙන විදියට යත කාමං කියලා ඉදිරියට තියෙනවා දැන් ගොඩක් තැන්වල බුද්ධ දේශනාව කියවදී අහුවේ යත කාමං යත රුචි ඒ විදියට යෙදෙනවා යත රුචි කියන්නේ රුචි පරිද්දෙන් යත රුචි මේක දැන් මේ යථා සත්‍ති කියන තැන සත්‍ති කියන පදේනේ එකතුනේ එක ඉකාරාන්තයි ඒ නිසා තමයි නිග්‍රහිතයක් ආවේ නැත්තේ සත්‍ති කියන පදේ දැන් ඕකේ බලන්නේ උපසර්ග පදේ නෙවෙයි උපසර්ගය හෝ නිපාතේ නෙවෙයි ඒත් එක්ක එකතු වෙන අනිත් නාම පදේ තියෙනවානේ ඒක මොන අන්ත පදයක්ද කියලා බලන්න ඕන. දැන් මුලින් තියෙන පදේ ඒක.
දැන් ඒක නෙමෙයි මම කියන්නේ. ඒක හරි. ගංගායේ උප කියන එකේ. ඔව්. ගංගානේ. ඒකට ආකාරයන්නේ.
හරි. ආයන්න ඔක්කොම. දැන් මේකෙදි ප්‍රධානම කියන්නේ ඉකාරාන්ත කතාව.
දැන් මෙතන දැන්
ආයන්න. ඔව් මේකේ දැන් ඒකයි මම අර කිව්වේ සමහර ඔක්කොම කතා මේ පොතේ කියවිලා නැහැ.
ඒක
මතක තියාගන්න ඕ.
ආකාරය හා ආකාරාන්ත
ආකාරාන්ත විතරකුත් ඔව්
දැන් ගංගාය උප කියන එකේ අන් ඇවිල්ලා
ඔව් අකාරාන්ත කියද්දි නම් ආකාරාන්තයත් එක්ක තමයි කියලා තියෙන කියලායි පේන්නේ ඔව් ගංගාය උප ගංගා ඔව් ලියගන්න එක
ආකාරාන්ත
පෙන්සලකින් දීලා තියාගන්න ආකාරාන්ත පදවලදීත් මෙහෙම යදෙනවා කියලා
නැහැ
නේද මුල් වාක්‍යයේ හැම
විභක්තියකම පදයක් එක්ක එහෙම ආවද
බැරි පුළුවන් නෑ නෑ දැන් නගරතෝ බහි කියන එක පංචමීනි සත්‍ය යතා කියන තැන ප්‍රතමානි කමෝ යතා කියදි ප්‍රතමානි හැම තැනම චට්ටිම නෙවෙයි ගැළපෙන විදියට ඒක අපි අර්ථේ හදා ගන්න ඕන විග්‍රහ වාක්‍යනේ මේක හරි මේක ඒතකොට ඒ කතාවත් මතක තියාගන්න මේ විභක්තිය හැම විභක්ති يعني මෙතන හැම බොහෝ ඒ වගේ චට්ටිය තිබුණාට චට්ටියම එන්න ඕන නැහැ ඒ අදාළ පදේ දැන් අද්ද මාසං අනු කියන එකත් ප්‍රථමාවෙන් තියෙන්නේ අනු අද්ද මාසං එතකොට කමෝ යත කියන තැන සත්‍ති යත කියන ඊතැන් වල ප්‍රථමා පද තියෙන්නේ එතකොට නගරතෝ බහි එතකොට අපහු පංචමී පදය ඔව් ඒකේ නගරතෝ බහි කියන එක පංචමී පදය නගරතෝ අන්තෝ කියලත් තියෙන්නේ නේද නගරස් අන්තෝ ඒක නම් හරි නගරයාගේ අන්තය හරි එතකොට මේ ටික තමයි විශේෂයෙන් එතකොට මතක තියාගන්න තියෙන්නේ අව්‍යභව සමාසයේදී විශේෂයෙන් මතක තියාගන්න තියෙන්නේ මේක ඒ අව්‍ය පදේ අර්ථය ප්‍රධාන වෙලා තමයි පදේ අපි කියන්න ඕන පදේ අර්ථය කියන්න ඕන. එහෙමනම් අපි ඉක්මනට අභ්‍යාසයට යමු නේද? හරි. අපි දෙවෙනි පැත්තෙන් පටන් ගමු. කොහමද හොඳ? හරි කොහමද පිළිවෙලටම කියාගෙන යමු. මේක එච්චර අමාරු නැහැ මේ වගේ අර්ථ කියන්න. අපි කියාගෙන යමු බලන්න. තස්මින් සමයේ සත්තා
අනුපුබ්බේන ආගන්ත්වා පැමිණ කියන එකයි වැඩම කොට අනාථ පිණ්ඩිකේන මහා සෙට්ඨිනා කාරිතේ අනාථ පිණ්ඩික මහා සිටුතුමා විසින් කාරිතේ කියදි කරන ලද එහෙම නෙවෙයි කරවන ලද ජේතවන මහා විහාරයේ විහ කරවූ කිව්වත් හරි ජේතවන මහා විහාරයේ මහා ජනං අපි විහෙරති පදේ අන්තිමට කියමුනේ මහා ජනං සග්ග මග්ගේච මොක්ක මග්ගේච පතිට්ඨාපයමානෝ විහෙරති එහෙමයි අර්ථ කියන්නේ මහා ජනතාව ස්වර්ග මාර්ගයෙහිද මෝක්ෂ මාර්ගයෙහිද පිහිටුවමින් වාසය කරන සීක එතකොට ක්‍රියාපදේ අන්තිමට ගන්න ඕන නැත්නම් අර්ථය කියන්න අමාරු නිසා තව එකේ ගැටලු තියෙනවද ඒ කියපු එකේ මේකේ තියෙන පද කියමු බලන්න එහෙමනම් මොනවද තියෙන සමාස පද ඒ සමයේ කියන පදෙත් එක්කනේ වර්ණගිලා තියෙන ත ශබ්දය ඒ කියන අර්ථය සමයේ කියන පදේ සත්තමී නිසායි තස්මින් කියලා සත්තමීන් ආවා
අනුපුබ්බේන
ඔව් සමාස පදයක් අනුපුබ්බන් කියන එක ඔන්න පේනව නේද මෙතන තතියාවෙන් වරණගිලා තියෙනවා නැත්නම් අනුපුබ්බන් කියලා තියෙන්නෙපායි මෙතන ඒ උනාට අනුපුබ්බේන කියලා තතියාවෙන් වරණගිලා සමාස පදයක් අව්‍යීභව සමාසයි මහා සෙට්ටිනා මහා සෙට්ටිනා ඉක්මනට කියමු මොකද්ද කියන්නේ ජේතවන මහා විහාරී සමාසය ඥාන ධම්මාස්ම කොහොමද පදේ හැදෙන්නේ අවිභාවයක් තියෙනවද උතන හොඳට බලන්න එහෙම තියෙනවද ඔව් කම්මදහර දෙකක් තියෙනවා උතන මහා විහාර කියලා ඉස්සලා කම්මදහරයි මහාන්ත ශබ්දයක මහා ආදේශය මහාන්තෝ විහාරෝ මහා විහාරෝ ඊට පස්සේ ඒ මහා විහාරය මොකක්ද මහා විහාරය? ජේතවන කියන මහා විහාරය. එතකොට ආපහු කම්මදහරයි. ඒක ඊට පස්සේ සප්තමී වර්ණය කියලා. මහා ජන සග්ග මග්ග. සග්ග මග්ග කියන්නේ චන්දකිත්තියස්ම මොන සමාසයක්? ස්වර්ගයේද මාර්ගයේද? එතකොට බුදුරජාණන් වහන්සේ ස්වර්ගය වෙනම පෙන්වුවා මාර්ගය වෙනම පෙන්වුවා. එහෙමද? ස්වර්ග මාර්ග කියන එකේ තේරුම මොකද්ද? ස්වර්ග මාර්ගය කියන එකේ තේරුම නෑ. ස්වර්ග මාර්ග කියන එකේ තේරුම කියන්නකෝ නිකන්. ඈ? ස්වර්ගයට මාර්ගය කියන එකයි. මේ ස්වර්ගය පිනිස වූ මාර්ගය. චතුත්ති. ඉතර වෙන්නේ නැහනේ ස්වර්ගයට මාර්ගය කියලා ගන්න බැහැ නේද ඔට අර්ථය ස්වර්ගයයි මාර්ගයයි පෙන්වුවා කිව්වනම් අන්න ඒක ස්වර්ග මාර්ග පෙන්වුවා කිව්වනම් හරි ඉතින් එහෙම අර්ථය ඒකට වැරදිනවා සග්ග මග්ග කියන පදේ විග්‍රහය මම අහුවේ සග්ග මග්ග කියන පදේ මොක්ඛ මග්ග කියන්නේ ඒත් එහෙමයි මෝක්ෂයට මාර්ගය හරි ඊළඟ වාක්‍ය මනස් චතුත්ති මොක්ෂය පිනිස වූ මාර්ගය යා ඒකට වෙලා යනවා එහෙම මම දැන් කිව්වනේ නේද එකවතාව ඒ කාලේ එසමයෙහි ශාස්ත්‍රුන් වහන්සේ අනුපිළිවෙලින් පැමිණ ඒ විදිහට ඒ ටික පස්සේ අපි හදාගමු දැන් මේ තව ඒ ලියා ගන්න ඕන නම් ඒ වෙලාවෙම ලියා ගන්න නේද කියාගෙන යද්දි නැත්නම් වෙලා යනවා ඊළඟ වාක්‍ය තදා එකල්හි සාවත්තියන් සත්ත මනුස්ස කෝටියෝ වසන්ති වසන්ති යති වර්තමාන කාලේ වාසය කරත් තේසු නිද්ධාරණ සත්ත්වනි ඔවුන් අතුරින් අරිය ශාවකාණං ආර්ය ශ්‍රාවකයන් හට කියලා මෙතන අර්ථ කියන්නේ නේ දේ යේව කිච්ඡානි අහේසුං කෘත්‍ය දෙකක්ම ඌහ එතකොට දේ යේව කිච්ඡානි පැහැදිලිනේ නේද හරි ඔන්න ඒ කෘත්‍ය දෙක මොනවද කියලා කියනවා පුරේ භත්තං දානං දෙන්ති පෙරබත් කාලයේ දානය දෙති. එතන පුරේ බත්තන් කියන එකේ අපිට හිතනවානේ දැන් මේක සත්තමියෙන් එන්න ඕන. ඉතින් ඒක තමයි කලින් කිව්වේ පුරේ බත්තන් පදේ අව්‍යේයි භව සමාස පදයක්. සත්තමිය වුණත් පුරේ බත්තන් කියලාම තියන්න පුළුවන්. පැහැදිලි නේද? ඒ නිසා තමයි දැන් මෙතන පෙරබත් කාලයෙහි දන් දෙත් කියන එකයි අර්ථය. පැහැදිලි නේද? කාලයෙහි කියද්දි නැත්තම් සත්තමිය වෙන්න එපාය. එහෙම නැතුව පුරේ බත්තන් කියලාම තියන්න පුළුවන්. පුරේ බත්ත කාලය කියලාත් එදිරා තියෙනවා. පච්චා බත්තං පසුබත් කාලයේහි ගන්ධ මාලාදි හත්තා අතින් ගෙන කියනවට වඩා අතත්තාහු අතෙහි ඇත්තාහු කියලායි දැන් නැත්තම් අපිට මෙතන අර්ථය එන්නේ සුවඳ මල් ආදී අත් නේද ඒක ගැලපෙන්නේ නැහැ සුවඳ මල් ආදී අත් වස්ත්‍ර බෙහෙත් පානක ආදිය අරගෙන ගන්නවාගෙන ධර්ම ශ්‍රවණයට ගියා කිව්වොත් ඒක ගැලපෙන්නේ නැහැ නේ අත් නෙවෙයිනේ ගියේ නේද අත් ඇති පුද්ගලයෝ අන්න මේ තැන පේනවා එතකොට මෙතන මේක බහුබිහි සමාසයක් අත් කියලා අර්ථය ගත්තොත් වැරදි අත් ඇති පුද්ගලයෝ ගැනයි මේ කියන්නේ පැහැදිලි නේද ඒ නිසා තමයි මෙන්න මේ වගේ තැන් වල අල්ලා ගන්න ඕන ඒ බහුබිහි සමාසයේ යෙදෙන හැටි සුවඳ මල් ආදී ආදිය අත් ආදී අත් ඇත්තාහු ආදිය අතෙහි ඇත්තාහු වත්ත බේසජ්ජ පානකාදීන් ගාහා පෙත්වා ගෙන නෙවෙයි ගන්වාගෙන අනිත් අය ලව්වා ගන්වාගෙන අපි ගෙන නෙවෙයි ගන්වනවා කියන වෙන කෙනෙක් ලව්වා ගන්වනවා ඔව් සේවකයෝ ලව්වා ගන්වාගෙන ධම්ම සවනත්තාය ගච්ඡanti ධර්ම ශ්‍රවණය පිණිස යත් එතන මේකේ තියෙන පද කියාගෙන යමු බලන්න සත්ත මනුස්ස කෝටියෝ ඔතනත්තරම සමාස පද දෙකක් අපි මේ පද හැදෙන හැටි පස්සේ කතා වෙනවා ඊළඟ මිශ්‍ර සමාස පද වලදී අපි ওই ටික කතා වෙනවා ඒ නිසා අපි දැන් ටිකක් යමු
කෝටි
શબ્දයේ මේ බහුවචනේ එක වචනෙත් සත શબ્දේ වුණත් ඒක වචනෙත් තියෙනවා බහුවචනෙත් තියෙනවා
අරිය ශාවක
ඕ අරිය ශාවක කියන පදෙත් නෑ නෑ අරියෝ ඒ ආර්ය උනේත් ඒකේ නාමයි ශ්‍රාවක උනේත් ඒකේ නාමයි කම්මධාරයි අරියෝ ඒ අරියෝචසෝ ශාවකෝ ചാති අරිය ශාවකෝ ආර්ය උනේත් ඒකේ නාමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් උනේත් ඒකේ නාමයි පුරේ බත්තම් පදේ අපි කතා කළානේ අවේ භව සමාසයි බත්තස්ස පුරේ පච්චා බත්තම් පදෙත් එහෙමයි ගන්ධ මාලාදි හත්තා ගන්ධ මාල මාලා කියන පදේ ඉස්සරලා මොකක්ද හැදෙන්නේ? කොහමද බහු බීහි වෙන්නේ කොහමද?
මේ ਦਿੱත්ත ධම්මෝ යේන සෝ ਦਿੱත්ත
ධම්මෝ ඒ ਦਿੱත්ත ධම්මෝ කියලා තිබ්බොත් අරියසා ඒ කතාව හරි. ਦਿੱත්ත ධම්මෝ කියලා තිබුණොත් ඒක බහු බීහි සමාස පදයක්. අරියසාවක කියන පදේ අර්ථය මොකක්ද? ආර්යත්වයට පත් වූ ශ්‍රාවකයා. විශේෂණ පදයක්. ඒ ශ්‍රාවකයාට තියෙන විශේෂණ පදේ ආර්ය. ආර්යත්වයට පත් වූ ශ්‍රාවකයා ආර්ය ශ්‍රාවකයා එතකොට ආර්යත්වයට පත් උනේත් ඒ කෙනාමයි, බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයෙක් උනේත් ඒ කෙනාමයි. විශේෂණ පදයක්. කම්මදාහ සමාසයි. එතකොට ගන්ධ මාලාදී හත්තා අපි ඒකේ විග්‍රහ වාක්‍ය පස්සේ කතා කරනවා ඊළඟ අභ්‍යාසෙදී. ඒ නිසා අපි මේකේ අර්ථය විතරක් කියාගෙන යමු. ගන්ධ මාලාදී හත්තේසු යේසු තේ ගන්ධ මාලාදී හත්තා කියලායි වාක්‍යෙ ඉන්නේ. සුවඳ මල් ආදිය අතෙහි ඇත්තේ යම් අයගේද, අත්වල ඇත්තේ යමුන් ගේද. යස්මින් යේසු නෙවෙයි යේසං කියලා ඉන්න ඕන. යමුන් ගේද හැදෙනවා, ද්වන්ද වෙනවා. අපි ආ විග්‍රහ වාක්‍ය ඔක්කොම කතා කරන්නේ නැති ඊළඟට මේක එනවා ඊළඟ අභ්‍යාසෙදී. ඒ නිසා මිශ්‍ර සමාස පාඩමේදී මේක කතා කරනවා. ඒ නිසා අපි ඉස්සරහට යමු. එතකොට වත්ත බේසජ්ජ පානකාදීන් කියන එකත් බහුබිහි සමාසයක්. අන්තිමට හැදෙන සමාසයේ නමින් තමයි අපි නම් කරන්නේ සමාසය. ඉස්සරලා වෙන සමාසයක් හැදිලත් ඊට පස්සේ තවත් වතාවක් සමාස වෙනවා නම් ඒ අවසානෙට හැදුණු සමාසයේ නමින් තමයි අපි කියන්නේ මේක. එතකොට වස්ත්‍ර බේසජ්ජ පානක කියන තැන ද්වන්ද වෙලා ඊට පස්සේ ආපහු ආදිපදෙත් එක්ක ආපහු බහුබීහි සමාසයක් වෙනවා. වස්ත්‍ර බේසජ්ජ පානක ආදිය කියලයි අර්ථය. ධම්ම සවන කියන පදේ ධර්මයාගේ ඇසීම. අපි ඔය සවන කියන පදයත් එක්ක ඒ කතාව අපිට කිතකවරදී කතා කරන්න වෙන්නේ. මේ පොතේ නම් සමහර කාරණා කියලා නැහැ. ඔය සවන, ගමන, පචන ඒ වගේ ඒවට අපි කියනවා භාව කිතක පද කියලා. ඒ කියන්නේ ක්‍රියා අර්ථයක් ගැන කියවෙන නාම පද. දිවීම, පිසීම, හැඬීම, නැටීම ඒ වගේ පද. පැහැදිලිද? අන්න ඒ වගේ පද එක්ක චට්ටි පදයක් යෙදෙනවා ඊට මුලින්. ඒක කර්මය වශයෙන් යෙදෙන්න තියෙන පදේ ඇතැම් තැනක චට්ටියනොත් තියෙන්න පුළුවන්, ဒုတိယවිනොත් තියෙන්න පුළුවන්. ධම්මස්ස සවණං ධම්ම සවණං. එහෙම නැත්නම් ධම්මං සවණං ධම්ම සවණං කියන දෙවිදියටම කියන්න පුළුවන්. එතකොට හත්තස්ස ප්‍රසාරණං, එහෙම නැත්නම් හත්තං ප්‍රසාරණං. ඒ දෙවිදියේටම යෙදෙන තැන් තියෙනවා. ඒ නිසා මෙතනත් ඒ විදිහමයි සවන පදෙත් එක්ක ධම්මස්ස සවණං ධම්ම සවණං කියලයි චට්ටි තප්පුරිසයක් හැදෙන්නේ. ධම්ම සවන ඊට පස්සේ මේ පදෙත් එක්ක අත්හාය කියලා. ඒ අත්ථ කියන අර්ථය අත්ථ කියන පදේ පිනිස කියන අර්ථය. එතකොට ධර්මාශ්‍රවණය පිනිස අත්හාය කියලා ඒක අර ආය කියන චතුත්ති පදේ ආය කියන චතුත්ති පදේ අත්ථ කියන ශබ්දයේ චතුත්ති වර්ණ කියලා අත්හාය කියන එකයි. තොට ධර්ම සවනස්ස අත්තාය ධම්ම සවනස් සවනත්තාය. මේ තැන් දැන් මේ මං කලින්ම කියලා තිබුණා මේ ටික ටිකක් සංකීර්ණයි කියලා. ඒ නිසා ඉතින් ටිකක් වැඩිපුර මේක උනන්දුවෙන් බලලා තියන්න නැත්තම් අමාරු වෙනවා, අපරාදි නැත්තම්. ඒ නිසා ඉතින් උනන්දුවෙන් මේ ටික මම බලාපොරොත්තු වෙනවා ඉතින් කල්ැතුව ටිකක් බලාගෙන ඉයි කියලා. එහෙම නැති වුණොත් අපරාදි. නිකන් අපිට මේක කතා කරගෙන යන එක අමාරු නැහැ. දැන් අපි ඊට පස්සේ මොනවා හරි පොතක් කතා කරන් ගියත් අපි බලාපොරොත්තු වෙන්න ඕන මේකෙන් ඒ කියවෙන න්‍යාය අල්ලා ගන්න. එහෙම නැත්නම් අපරාධිතිය. අපිට මේ අභ්‍යාසික උත්තර හොයාගන්න එක අමාරු නැහැ. දැන් අර යතුර කියලා පොතක් එහෙමත් තියෙන්නේ නේද? ඉතින් ඒක බලපුවම මේකේ උත්තර තියෙනවා. උත්තරේ දැනගන්න එක නෙවෙයි වටින්නේ. ඉතින් ඒ ටික ඕනනම් ඉතින් අපිට මේ සිංහල පරිවර්තනය බලන්න පුළුවන් නේ නේද? එතකොට ඒකේ මේකින් අපිට සිංහල තේරුම දැනගන්න පුළුවන්. ඒක නෙවෙයි වටින්නේ. ඒ වගේ යෙදීමක් තව තැනක දැක්කොත් අපිට අඳුරා ගන්න පුළුවන්. එහෙම බැරි නම් අපි ඉගෙනගෙන නැහැ. ඒ නිසා ඉතින් අපි ඒකට ඉගෙන ගන්න ඕනනේ. ඒ නිසා ඉතින් අපි මේ න්‍යාය තේරුම් ගන්න උත්සාහවත් වෙන්න ඕන. මේ වගේ උත්තර ටික ඉතින් ලියා ගන්න එක අමාරු නේ. ඒ නිසා උනන්දුවෙන් ඒ ටිකට උත්සාහවත් වෙන්න. හරි, ඊළඟ වාක්‍ය.
ධම්ම ශ්‍රවණ වගේ වැඩ ඇසීම, නැටීම, ගැයීම ඒ ඔක්කොම.
ඔව්. ඒ තමයි. අපි මේ වගේ භාවයක් කියලා මතක තියාගෙන දැනට ඒ ක්‍රියා සුද් නිකන් ක්‍රියා අර්ථයක් ක්‍රියාව විතරක් කිය වෙන තැන දිවීම නැටීම ඉදීම ඒ වගේ
ඉස්සතියද පුරුෂයක් නෑ
චට්ටි
නෑ ඉස්සත ධම්ම සවනත්තාය කියන ධර්මයේ ශ්‍රවණය
නෑ එතන චට්ටි
එතන චට්ටි
සම්මක්ෂ පහන අත්තයි
දැන් මොලේස ධම්මස්ස සවන
ඊට පස්සේ ධම්ම සවනස්ස අත්ත ධම්ම සවනත්ත කියලා පදයක දෙනවා ඒක චතුත්ථීට වර්ණ කරනවා ඊළඟ වාක්‍ය සුරනර මහිතෝ සත්තා එතන මහිත පදේ කර්මකාරක කිතකයක් ඒ නිසා අපි දැනගන්න ඕන දැන් මේ පිදීම කලේ සුර නර කියන පද දෙකෙන් ඒ අය තමයි පිදීම කලේ ඒ නිසා ඒක අපි තතියාවෙන් එන්න ඕන සුර නර දෙවි මිනිසුන් විසින් පුදනා ලද කියන එකයි අපි අර්ථ කියන්නේ දෙව් මිනිසුන් විසින් පුදනා ලද ශාස්ත්‍රුන් වහන්සේ සහස් භික්ඛු පරිවාරෝ පිරිවර ඇත්තේ කියලායි අපි අර්ථ කියන්නේ දහසක් පිරිවර දහසක් භික්ෂු පිරිවර ඇතිව මොකද ඒ බහුබිහි සමාසයේ අර්ථය පිරිවර ඇති කියන අර්ථය සපරිවාර පදේ
පිරිවරා කියලා කිව්වොත්
පිරිවරා කිව්වොත් පරිවාරෙත්වා වෙන්න ඕන
සයිතවනි
ඔව් පූර්ව ක්‍රියාවක් නැහැ මෙතන ආකින්න මනොස්සං රාජගහම් පාවිසි
රාජගහන් නගරයට
පිවිසුනා මෙතන ඉතින් ආකින්න මනොස්සං කියන පදේ අර්ථයත් අපි කියලම කියන්න වෙනවා කොහොමද මිනිසුන්ගෙන් ගැවසී ගත්තා වූ රජගහන් වරට මම නැත්තම් ගැවසීගත් මිනිසුන් ඇත්තා වූ රජගහන් වරට පිවිසි සේක ඒකේතොට සුරනර මහිතෝ කියන පදේ සහස්ස භික්ඛු පරිවාරෝ කියන පදේ ආකින්න මනුස්ස කියන පදේ සමාස පද සුරනර මහිතෝ කියන එක සුරනර පදේ මුලින් අපි මේකත් මම හිතන්නේ ඊළඟ සමාස පාඩමේදී විස්තර වෙනවා තියෙනවද සුරනර මහිත එකක් තියෙදී නැහැ එකක් තියෙනවා අපි එතනදී කතා කරමු සහස්සවි කුපරිවර පදිත් තියෙනවා හරි ඊළඟ වාක්‍ය ආරූල්හ වාණිජා මහානාවා විලෙන්දු නෙවි නැගුණා වූ විලෙන්දුන් ඇති මහ නැව කියලායි අපි අර්ථ කියන්නේ
විලෙන්දුන්
නිරුපද්ද වේන මහා සමුද්දං තරිත්වා සත්තා හේන ලංකාදීපං සම්පාපුනි පැමිණියේය සපැමිණියේය කියන එකයි සංඋපසර්ගයෙන් මන ඒ නිසා තමයි අපි සපැමිණි කියන වචනේ බොහෝ විට සිංහලෙන් පාවිච්චි කරන්නේ සපැමිණි ඊළඟ වාක්‍ය ඒක එතකොට ආරුහල වාණිජා පදේ නිරුපද්ද ආරුහල වාණිජා පදේ බහුබිහි සමාසයි නිරුපද්ද වේන කියන පදේ කොහෙද තිබුණාද එහෙම එකක්
උපද්ද නැහැ
තිබුණ නැද්ද මෙතන නිරුපද්ද
නිරුපද්ද වේ
තියෙනවා අව්‍යයි භව සමාසවල අව්‍යයි
භව
නී උපසර්ගය නෑ නේ මහා සමුද්දම් පදේ
කම්මදාරේ
සත්තාහ කියන පදේ. සත්තාහ සුගත වංශයස්ම ලංකා දීප කියන පදේ. අරිචිතයන් ලංකාවටම දිව විනක් වූ ලංකාව. ලංකාවම තමයි දිව විනක් උනේ. කම්මධාරයි. ලංකාව යන දිවයින. ලංකාව කියන දිවයින. මේක ක්‍රියාපදයක්. ඊළඟ වාක්‍ය. සපරිවාරෝ රාජා. ඔව්. පිරිවර සහිත රජතුමා. අන්වද්ද මාසං අඩ මාසක් පාසා. අන්තෝ පුරා නික්කමිත්වා. නුවරටද විභක්තිය අන්තෝ පුරා කියද්දි පංචමි. ඇතුළු නුවරින් නික්මි. නානා තරුසණ්ඩ මණ්ඩිතං දිජගණ කූජිතං උයානං ගච්ඡති. නොයෙක් ගස් ලැහැබ් වලින් අලංකාරවත් වූ දිජගණ කූජිතං පක්ෂි සමූහයාගේ සමූහයා විසින් කූජිත වූ, එහෙම නැත්නම් පක්ෂි සමූහයා නාද කරන විසින් නාද කරන ලද නාදිත උයානං ගච්ඡති. උයනට යයි. ඉස්සෙල්ලා අන්වද්ද මාසං, ඊට පස්සේ සන්ධියක් තියෙන්නේ අන්තෝ පුරා කියන පදේ. අන්වද්ද මාසං කියන පදේ අපි කලින් කතා කරන්නේ, ඊට පස්සේ සන්ධියක් තියෙන්නේ එතන. සමාසයක් නෙමෙයි. අන්වද්ද මාසං අන්තෝ පුරා. මකාර ආදේශය නිග්‍රහීතේට. මොකද්ද සූත්‍රය දන්නේ නේ? මදාසරි. දැන් නම් ඒව නම් අහන්න එපා නේද? මොන ඇහුවත් කවන්නේ. පර්ණ පාඩම් නම් අහන්න එපා. එහෙමද? අන්වද්ද මාසං අඩ මාසක් පාසා. අන්තෝ පුරා ඇතුළු පුරයෙන් පංචමීනි. ඒයි ඒකට මේ සන්ධි පාඩම් කියන්නේ එකල්ල වෙන් කරගන්න පුරා වෙන්න ඕනද නේද? හරි. ඊළඟ වාක්‍ය. සීලගන්ධ සමෝගන්ධෝ කුතෝ නාම භවිස්සති යෝ සමං අනුවාතේච පටිවාතේච වායති. ඒතර ඔකේ යටපදෙන් පටන් ගන්නොත් ගත්තොත් ලේසි අර්ථ කියන්නේ යෝ යම් ගන්ධයක් කියන එකයි අත්‍තරම මෙතන අර්ථය. යම් ගන්ධයක්, එහෙම නැත්නම් යමක් කියලා ගත්තත් කමන්නේ. යමක් සමං සමානව අනුවාතේච පටිවාතේච වායති. යටි සුලඟෙහිද උඩු සුලඟෙහිද හමයිද? අපිට ඕක ඒ සමං වායති කියලා ඒ දෙක එකට ගන්නත් පුළුවන්. යමක් යටි සුලඟෙත් උඩු සුලඟෙත් සමව හමයිද? සීලගන්ධ සමෝ සිල් සුවඳ හා සමාන වූ ගන්ධෝ, ඉබඳු වූ ගන්ධයක්. අර කලින් කියපු විදිහේ ගන්ධයක්. කුතෝ නාම භවිස්සති කොයින් නම් වන්නේ?
කොයින් නම්?
එතකොට එහෙම එකක් නැහැ කියන එකයි. නත්ති ඒව. ඉතින් නැත්තේම එහෙම එකක් නැහැ. ඉතින් සිල් සුවඳ තමයි එහෙම හමන්නේ. ඉතින් ඔය ගැන කතා වස්තු එහෙම එනවා විසුද්ධි මංගේ. අපි ඒව පස්සේ කතා කරමු. නේද? ඉතින් අර දඹදිව ඉඳලා එහෙම හොයාගෙන ඉන්නේ රාතන් වහන්සේලාගේ ගුණ ගැන අහලා ලංකාවට හොයාගෙන යනවා. තුන් දිනක් මට මතක විදියට දෙන්නේ කතරමගදීම දෙකෙද නෑරෙනවා. මෙහෙට ඉන්නේ එක්කෙනයි අන්තිමට ඉතිරි වෙන්නේ. හරි. එතකොට මේකේ සීලගන්ධ සමෝ සීලයාගේ ගන්ධය සීලගන්ධයයි. සීලගන්ධයට සම වූයේ සීලගන්ධ සමෝ කියලා පදේ හදෙනවා. අපි ඒවා සීලස්ස ගන්ධෝ සීලගන්ධෝ මොඩි. එතකොට සීලගන්ධයට සම වූයේ කියලා අපහු සීලගන්ධය හා සම වූයේ සීලගන්ධේන සමෝ සීලගන්ධ සමෝ කියලා ඉන්නේ. අනුවාත පටිවාත කියන ඒවා කලින් කතා කළා නේද? කොහෙද? අවේයි භාව සමාසය. හරි. ඊළඟ වාක්‍ය. භාවෝ බ්‍රාහ්මනා. බොහෝ බ්‍රාහ්මනයෝ බහි නගරතෝ අන්තෝ නගරං පවිසිත්වා යාව දත්තං අබුංජිත්වා නෑ. මෙතන අබුංජිත්වා කියලා ගත්තොත් අනුභව නොකොට ඒ අතීත ක්‍රියාවට තමයි අයන්න ආපුවම ඒ අර්ථයම ලැබෙන්නේ. පූර්ව ක්‍රියාවලට එහෙම අයන්නක් මුලට આવොත් විරුද්ධ අර්ථයට යනවා. ගන්ත්වා කිව්වොත් ගොස්, අගන්ත්වා කිව්වොත් නොගොස්, පචිත්වා කිව්වොත් පිස, අපචිත්වා කිව්වොත් නොපිස.
නොකොටනේ
අනුභව නොකොට. සකසක ගේහානි ආගමන්සු ගියද?
පැමිණිය
ආයන්නක් තියෙන්නේ. සකසක ගේහානි කියද්දි ස්වකීය ස්වකීය ගෙවල්, එහෙම තම තමන්ගේ ගෙවල් වලට.
අර අර අකුරෙන් සම්පූර්ණ වලද
මේක?
අනුභව කොට කියලා.
ඔව්. බහි නගර කියන පදේ, අන්තෝ නගරං කියන පදේ, යාව දත්තං කියන පදේ, සකසක ගේහානි කියන පද. එතකොට ඒවා සමාස පද. අපි ඒ වගේ වැඩි විස්තර ඊළඟ දවසේ කතා කරමු නේද? නැත්තම් ඉවර කරගන්න එහෙමත් අද අභ්‍යාසෙ මේ ටිකත් බැරි වෙයි. හරි. හරි, ඊළඟ වාක්‍ය. දුස්සීලා.
දුස්සීලය.
යාව ජීවං අකුසලානි කත්වා. දිවිය තිතෙක් අකුසල් කොට. ඒකේ යාව කියලා වෙනම හිම අර්ථ ගන්න බෑ. ඒකට ඉරක් ගහලා යට කොටසට සම්බන්ධයි කියලා මතක තියාගන්න. හරි. එතන සංදීයකුත් තියෙනවා. යාව ජීවං අකුසලානි කත්වා.
දැක ගමන් දැන් යම් කාක්කේ.
ඒකන. පරම් මරණ.
මරණින්
මතු. ඔව්. මරණින් මතු. නිරයේ උප්පජ්ජිත්වා. අති කටුක දුක්ඛං වින්දಂತಿ. විඳිත්.
ඔව්.
ඉතා කටුක දුකක් විඳිත්. තොට දුස්සීලා කියන පදේ අපි කතා කළා. අවීභාවයි යාව ජීවන් කියන පදෙත් එහෙමයි. එතන අකුසලානි කියද්දි සංදියක් තියෙන්නේ. පරම්මරණා කියන එකත් අවීභාවයි. නිරයේ කියද්දිත් අවීභාවයි. අති කටුක දුක්ඛං කියද්දි අති කටුක වූයේ දුක්ඛ වූයේත් එයයි කියන අර්ථයෙන් කම්මධාරයයි. හරි.
උපචිත්ත නේද?
ඒ ක්‍රියාපද පූර්ව ක්‍රියාව.
ආ ඔව්.
ඊලා බහුබ්බේ. නුක්තසී.
ඔව්. බහුබ්බීහි. අවේයි භාව නෙමෙයි බහුබ්බී. දුස්සීල කියද්දී නොමනාසිල් ඇති පුද්ගලයෙක් ගැන කියන්නේ. හරි. ඊළඟ වාක්‍ය. චලබිඤ්ඤා පත්තා පංචසත කීනාසව. අවිඥා ඡඩ් අවිඥා කියලා කියවෙන්න ඕනේ. ච පදෙන් ඡඩ්. ඡඩ් අවිඥා પ્રાપ્ત වූ 500ක් මහරහතන් වහන්සේලා අන්තෝ වස්සං
වස්කාලයේ
අතුල් වස්කාලයේහි අතුල් වසිහි කියලා අපි කියන්නේ නේද? රාජගහ සමීපේ වසන්ත වාසය කරමින් කියන්නත් පුළුවන්. ධම්ම විනය සංගීතින් අකංසු කලසේක. මේකෙත් ච අභිඤ්ඤා පත්ත කියද්දි ච අභිඤ්ඤා කියලා කියන්නේ ච අභිඤ්ඤා දිගු සමාසය. එතකොට ච අභිඤ්ඤා පත්ත කියලා කියද්දි එතන සංදියක් වෙනවා. ඒ සමාසය වෙද්දි සංදියක් වෙනවා. එතකොට ඒ ච අභිඥාවන්ට පැමිණියා ඌ කියන අර්ථේ පත්ත පදේ. පංචසත කීනාසවා කියද්දි කීනාසව කියන පදේ අපි හැදුවා. කීනාසව බහුබ්බිහි. පංචසත කියද්දි ආපහු දිගු සමාසයක්. අන්තෝ වස්සං රාජගහ සමීපේ කියද්දි අන්තෝ වස්සං කියද්දි ඒක අවේභවයි. රාජගහ සමීපේ කියද්දි චට්ටි තප්පුරිසයි. රාජගහස්ස සමීපේ රාජගහ සමීපේ. ධම්ම විනය කියද්දි ධම්මංච විනයංච ධම්ම විනය. එතකොට ද්වන්ද නම් ටිකක් අමතක වෙයි. එතකොට ධර්ම විනයාගේ සංගීතිය කියන අර්ථයෙන් ධම්ම විනයස්ස සංගීතින් ධම්ම විනය සංගීතය. එතකොට තප්පුරිසයි චට්ට. හරි. ඊළඟ වාක්‍ය. සම්බුද්ධ පරිනිබ්බානතෝ වස්ස සත අච්චයේන. වර්ෂ 100ක් ඇවෑමෙන් කියන්නේ ඊට පස්සේ කියන එක. වේසාලි වාසිනෝ වජ්ජි පුත්තකා භික්ඛු. විශාලාවැසි වජ්ජි පුත්තක භික්ෂු. සාසනේ අබ්බුදං උප්පාදේසු. ඉපද වූහ කියන්නේ සාසනේහි අර්බුදයක් ඉපද වූහ. එතකොට ඒකේ තියෙන සම්බුද්ධ පරිනිබ්බාන කියද්දි කොහොමද හැදෙන්නේ? පද දෙක වෙන් කරමු. සම්බුද්ධ පරිනිබ්බාන කියන එකේ සිංහල තේරුම බුදුරජාණන් වහන්සේගේ කියන අර්ථය. එතකොට චට්ටි තප්පුරිසයි. වස්ස සත කියද්දි දිගු. වස්ස කියන්නේ දිගුද? සංඛ්‍යාවද? එහෙම ගන්න බෑ. සංඛ්‍යා පුබ්බෝ දිගු. එදත් මං කිව්වේ සංඛ්‍යාව මුලින් තියෙන්න ඕන දිගු සමාසෙයි. එහෙමනම් සත වස්ස කියලා තිබ්බනම් හරි.
වස්ස වර්ෂයේ වැඩපොළ ස්ථාපිතී.
ඒක.
කියන්න බලන්න විග්‍රහව
වර්ෂයන්ගේ
වර්ෂයන්ගේ වෙන්න ඕනේ සියය වස්සානං සත චට්ටි තප්පුරිසයි. එතකොට වර්ෂ ඊට පස්සේ සත අච්ඡය පදයත් එක්ක ආපහු එකතු වෙලානේ. එතකොට කොහොමද ඉන්නේ? වර්ෂ 100ක ගේ ඇවෑමෙන් ඔය අච්ඡය පදෙත් එක්ක චට්ටියක් කියදෙන්නේ. වස්ස සතස්ස අච්ඡයේන වස්ස සතච්ඡයේන කියලා කියදෙන්නේ. ආපහු චට්ටි තප්පුරිස. වේසාලි වාසි කියද්දි චන්දසමනාස්ම කියන්න බලන්න. මොකක්ද තේරුම? වාසි ඈ වේසාලි වාසි කියන එකේ තේරුම මොකක්ද?
විශාලා
ඔ විශාලා වැසි කියද්දි එතකොට මොන විභක්ති අර්ථයද? සප්තමී සප්පුරිස අර්ථය. විශාලා වෙහි වාසි විශාලා වෙහි වාසය කරන එක තමයි විශාලා වාසි. වේසාලියා වාසි වේසාලි වාසි වේසාලියන් කියලා ගත හැකි. වේසාලියන් වාසි වේසාලි වාසි ජම්බුදීපේ වාසි ජම්බුදීප වාසි ඒ විදිහට දඹදිව් වැසියා. වජ්ජිපුත්තක වජ්ජිපුත්තක වජ්ජීන්ගේ පුත්‍ර හරි. එතකොට වජ්ජීනම් පුත්තකා වජ්ජි පුත්තකා ඒ කයන්න ස්වාර්ථක ප්‍රත්‍ය කියලාත් කියනවා. ඒ අර්ථේමත් ක ප්‍රත්‍ය දෙනවා. පුත්තෝ ඒව පුත්තකෝ එහෙමත් ස්වාර්ථේනුත් ගන්න පුළුවන්. අපි ඒව පස්සේ කතා කරමු. තද්දිත පාඩමේදී කියන්නේ. අනිත් ඒවා නම් හරි නේද? හරි. එතකොට ගැටලු තියෙන තැන් ඉතින් දැන් මේ විදිහට අපි හැම එකම කතා කරන එක ඉතින් මන්නම් දකින්නේ අත්‍යවශ්‍ය නැහැ. මේ ටික ඇත්තටම ආශ්‍රමතුන් හොයාගෙන ඇවිල්ලා ඊට පස්සේ ගැටලු තියෙන තැන් විතරක් අහනවා නම් ඉතින් හොඳයි. හැම එකම අපි මෙහෙම කතා කරන්න ගියොත් මං හිතන්නේ සෑහෙන කාලයක් යයි. ඉතින් ඒකේ තමන් ටිකක් උත්සාහවත් වෙලා මම මේ සමාස පද ඔක්කොම කියන්න නෙවෙයි. ඒතකොට දැන් මම අභ්‍යාස කළා වගේ නේ. ඒක නිසා තමන් උත්සාහවත් වෙලා ඒකේ තියෙන ගැටලු තැන් ටික විතරක් අහන ගන්න මට්ටමට හදා ගන්න. එහෙම නැත්තම් දැනුව මටයි නේද? දැන් තව ටිකක් මගේ දැනුම ආපහු මතක් වෙලා එයි. ඉතින් මේ ටික බෙදා ගන්න බැරි නම් තමන්ට සමාස දෙනීම මදි. තමන්ට ඒක ගන්න බැරි නම් මේක කියාගෙන යද්දී අර්ථය තේරෙයි ටිකක්. ඒක නෙමෙයි මම බලාපොරොත්තු වෙන්නේ. ඒකේ හරියටම පැටලෙන්නේ නැතුව මේකේ අර්ථ කියන්න පුළුවන් වෙන්න ඕන. නිකම් මේ වාක්‍යයක් කියද්දී අපිට තේරෙනවා මේ කියන්නේ මේකයි කියලා. නමුත් අපිට හරියටම හවුත් මේකේ අර්ථය කොහොමද කියන්නේ? මේකේ තියෙන දැන් අපි දැන්කො සීලගන්ධ කියලා තියෙනවා. සිල් සුවඳ. කෙනෙක් කියනවා මේ සිල් සීලයේ සුවඳ කියලා. ති සීලයේ කියලා නෑ නේ සිල් සුවඳ කියලා. මේ දෙකම එකයි නැත්තම් සිල් සුවඳ කියන්නේ සිංහලෙන් සමාස කරලා කියන්නේ. නේද? ඉතින් ඒ වගේ Tamante පැටලෙන්නේ නැතුව අර්ථ කියන්න පුළුවන් වෙනවා. දැන් මේ වගේ තැනක නෙවෙයි අතරම බහුබීහියේදී තමයි ওই ගැටලුව ගොඩක් එන්නේ. බහුබීහි සමාසයට අර්ථ කියන්න කියපුවා. ඒ නිසා එහෙම තැන් බොහොම බහුලව බුද්ධ දේශනාවේ යෙදෙනවා. බහුබී සමාසයේ නිතරම යෙදෙන සමාසයක්. ඒක නිසා ඉතින් අපි ඒවා වෙන් කරගන්න අපිට අමාරුයි නම් ඉතින් දැනීම මදි. ඒ නිසා ඉතින් උත්සාහවත් වෙන්න ඕන මේ ටික හරියට තේරුම් ගන්න. එහෙනම් අද අපි මෙතනින් නවත්තමු. ඊළඟ දවසේ හැමෝත් අපි මිශ්‍ර සමාස කොටසත් කතා කරනවා. තව අපිට එහෙම වුණොත් ඊළඟ දවසේ අර සිංහල ඒ ක්‍රියාපද හැදෙන විදි ගැන පොඩ්ඩක් කතා කරන්න තියෙනවා. ඒක මට මතක් කරන්න. කල්ගෙන පොඩ්ඩක් තියෙනවා. තව මොන හරි කියන්න එහෙම තියෙනවා කියලා මං කියපු ඒවා තියෙද? මතක් කරන්න කියලා කියපු ඒවා එහෙම තියෙනවා. දැන් නම් මතක් වෙනවා කුටිය. එහෙමද?
එහෙනම් ඇතිනේ. නම් ඉතින් අද දවසෙත් අපි අද දවසෙත් අපි රැස් කරගත් වීතයන් කියලා